தவராஜா கலை அரசன் மெத்துமா வினாடி அட்டக காலை அத்தீனும்
தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் மின்சக்தி மற்றும் மறுசக்தி அமைச்சு மீதான குழுநிலை விவாதத்திலே எங்களுடைய பிரதேசம் சார்ந்த சில விடயங்களை பேசலாம் என்று நினைக்கின்றேன். உண்மையிலே கிழக்கு மாகாணத்திலே மிகவும் பிரபலியமான வைத்தியசாலைகள், அதிகமான நோயாளர்கள் சென்று சிகிச்சை பெறுகின்ற, தங்கி தங்களுடைய நோய்களை தீர்க்கின்ற இடங்களாக மட்டக்கிழப்பு போதனா வைத்தியசாலை, அதேபோன்று அம்பாறை போதனா வைத்தியசாலை, அடுத்தபடியாக கல்முனை போதனா வைத்தியசாலை இருக்கின்றது. ஆனால் 24 மணித்தியால மின்சார சேவை இந்த வைத்திய துறைகளுக்கு வழங்கப்பட்டிருந்தாலும் இந்த கல்முனை இருக்கின்ற ஆதார வைத்தியசாலைக்கு அவ்வாறான சந்தர்ப்பங்கள் வழங்கப்படவில்லை. கடந்த காலங்களில் அந்த வைத்தியசாலையிலே மின்சார தடை ஏற்பட்ட பொழுது அவர்கள் பல அசௌகரியங்களை எதிர்கொண்டார்கள், பல தடவைகள் மின்சார சபையிடம் முறையீடு செய்திருக்கிறார்கள். ஆனால் மின்சார சபை 24 மணித்தியால சேவையை நான் மேற்குறிப்பிட்ட மட்டக்கிழப்பு அம்பாறை அதைவிட சிறிய வைத்தியசாலைகளுக்கு கூட ஏற்பாடுகளை செய்து கொடுத்திருக்கிறார்கள். ஆனால் கல்முனை ஆதார வைத்தியசாலைக்கு அவ்வாறான சந்தர்ப்பத்தை அவர்கள் ஏற்படுத்தி கொடுக்கவில்லை. குறிப்பாக பொத்திவில்லே 100 கட்டில்களை கொண்டு நோயாளர்கள் சிகிச்சை பெறுகின்ற அந்த வைத்தியசாலைக்கு கூட அந்த 24 மணித்தியால சேவையினை செய்து கொடுத்திருக்கிறார்கள். ஆனால் கல்முனைக்கு செய்து கொடுக்கவில்லை என்பது அந்த பிராந்தியத்தில் உள்ள மக்களின் ஒரு ஆதங்கமாக இருந்து கொண்டிருக்கின்றது. தயவு செய்து கௌரவ அமைச்சர் அவர்களே, இந்த மக்களின் அந்த நோயாளர்களின் தேவையாக இருக்கின்ற அந்த 24 மணித்தியால சேவையை நீங்கள் அந்த மின்சார சேவையை செய்து கொடுக்க வேண்டும். குறிப்பாக தற்பொழுது மின்சாரம் தடையின்றி வழங்கப்பட்டிருந்தாலும் சில நேரங்களிலே மின்சார தடை ஏற்படுகிற பொழுது அங்கே இருக்கின்ற நோயாளர்கள், வைத்தியர்கள், ஊழியர்கள் மிகவும் கஷ்டத்தை சந்தித்துக் கொண்டிருக்கிறார்கள். ஆகவே ஏனைய வைத்தியசாலைகளிலே நீங்கள் ஏற்படுத்தி கொடுத்திருக்கின்ற, குறிப்பாக மட்டக்களப்பு அம்பாறை ஏனைய வைத்தியசாலைகளிலே ஏற்படுத்தி கொடுக்கின்ற அந்த சந்தர்ப்பத்தை அந்த வைத்தியசாலைக்கும் நீங்கள் ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்ற அந்த கருத்தை இந்த உயர் சபையிலே நான் முன்வைக்க விரும்புகின்றேன். அது மாத்திரமல்ல, இன்று எல்லா இடங்களிலும் இந்த மின்சார சபை சேவை ஏனைய சேவைகள் விஸ்தரிக்கப்பட்டுக் கொண்டிருக்கிறது. நான் கடந்த வரசுலவு திட்டத்திலும் கூட இந்த உயரிய சபையிலே நாவிதன்மொழி பிரதேசம் என்பது ஒரு பிரதேசம், ஒரு பறந்துவிட்ட பிரதேசம், அங்கும் ஒரு பாவனையாளர் காரியாலயம் ஒன்று அமைக்கப்பட வேண்டும் என்ற கருத்தை நான் முன்வைத்திருந்தேன். ஆனால் சில நடவடிக்கைகள் முன்னெடுக்கப்பட்டிருந்தது, ஆனால் பூரணமாக அது நிறைவு செய்யப்படவில்லை என்கின்ற ஒரு கருத்தும் இருக்கின்றது. குறிப்பாக நாவிதன்மொழியை பொறுத்தமட்டில் ஒரு குறிப்பிட்ட பிரதேசம் வீரக்குடை மின்சார சபையோடும் குறிப்பிட்ட பிரதேசம் கல்முனையோடும் தொடர்ச்சியாக தங்களுடைய சேவையை வழங்கிக் கொண்டிருக்கின்றார்கள். அவ்வாறு வழங்காது நாவிதன்மொழிக்கு என்று ஒரு பாவனையாளர் காரியாலயத்தை உருவாக்கி அந்த மக்களுக்குரிய சேவையை வழங்க வேண்டும் என்பதனையும் இந்த நிமிடத்திலே ஒரு கோரிக்கையாக கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஏனென்றால் நாவிதன்மொழி பிரதேசம் என்பது என்று சொல்லுகின்ற பொழுது மழைக்காலங்களிலே நாலா பக்கத்திலும் நீர்நாள் சூழப்படுகின்ற ஒரு பிரதேசம். அங்கு இப்பொழுது பல அரிசி ஆலைகள், சிறிய சிறிய தொழிற்சாலைகள் உருவாக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. இந்த காலகட்டத்தில் அவர்களுக்கு மின் தடை ஏற்படுகிற பொழுது கல்முனைக்கு அறிவிக்க வேண்டும். அவ்வாறு அவர்கள் வீரக்குடைக்கு அணுகித்தான் அந்த சேவைகளை பெற்றுக் கொள்ளக்கூடிய ஒரு சூழல் இருக்கின்றது. எனவே நாவிதன்மொழிக்கு நிரந்தரமான ஒரு பாவனையாளர் காரியாலயத்தை நீங்கள் அமைத்து தர வேண்டும் என்று நான் ஒரு கோரிக்கையாக முன்வைக்கின்றேன். அது மாத்திரமல்ல, குறிப்பாக எங்களுடைய கிழக்கு மாகாணத்திலே திருக்கோவில் என்று சொல்லப்படுகிற ஒரு பிரதேசம், அதிகமான விவசாய பிரதேசமாக அக்கரைப்பட்டிலிருந்து பொத்தியூர் வரைக்குமாக உட்பட்ட ஒரு பிரதேசம். இந்த பிரதேசத்திலே ஒரு அதாவது எரிபொருள் நிரப்பு நிலையம் ஒன்று அமைத்து தர வேண்டும் என்ற கோரிக்கையை நான் நீண்ட காலமாக முன்வைத்து வந்திருக்கின்றேன். ஆனால் அங்கு பல்நோக்கு கூட்டுறவு சங்கத்தினால் ஒரு எரிபொருள் நிரப்பு நிலையம் ஒன்று இயங்கிக் கொண்டிருக்கின்றது. ஆனால் அந்த நிலையம் பூரணமாக அந்த மக்களின் தேவைகளை பூர்த்தி செய்ய முடியாத நிலைமை இருக்கின்றது. எனவே அந்த பிராந்தியத்திலேயும் இந்த எரிபொருள் நிரப்பு நிலையம் ஒன்றை அமைத்து கொடுப்பது அந்த மக்களின் விவசாய தேவையை பூர்த்தி செய்யும் என்று நான் எதிர்பார்க்கின்றேன். அது மாத்திரமல்ல, இன்னும் பல இடங்களில் எங்களுடைய மக்கள் மீள்குடியேற்றம் செய்யப்பட்டிருக்கிறார்கள். அதே போன்று சில இடங்களுக்கு மின்சாரம் தேவை என்கின்ற கோரிக்கையை முன்வைக்கப்படுகிற பொழுது அந்த மக்களுக்கு அந்த மின்சார கட்டணத்தை செலுத்த முடியாது, அதாவது மின் இணைப்பை பெறுவதற்கு அந்த கட்டணத்தை செலுத்த முடியாத நிலைமையெல்லாம் இருக்கின்றது. எனவே நாங்கள் ஏன் இந்த கோரிக்கைகளை முன்வைக்கிறோம் என்றால், எங்களுடைய பிரதேசம் கடந்த காலத்தில் யுத்தத்தால் பாதிக்கப்பட்டு அண்மை காலங்களிலும் கூட மீள்குடியேற்றங்கள் நடைபெற்றிருக்கின்றது. இந்த பிரதேசங்களிலே கட்டாயமாக இந்த மின்பாவனை அதாவது இணைப்புகள் வழங்கப்பட வேண்டிய ஒரு கட்டாயம் இருக்கின்றது. இந்த விடயங்களையும் நீங்கள் கருத்தில் கொண்டு எதிர்காலத்தில் எங்களுடைய அம்பாறை மாவட்டத்திலே இந்த வேறு திட்டங்களை நீங்கள் சிறப்பாக முன்னெடுப்பதற்கு உதவிகளை செய்ய வேண்டும் என்று என்பதனையும் இந்த உயரிய சபையிலே நான் முன்வைத்து, மேலும் எங்களுடைய கோரிக்கையை அமைச்சர் அவர்களும் பொருட்படுத்துவார் நினைக்கின்றேன். அம்பாறை மாவட்டத்தை பொறுத்தமட்டில் நாங்கள் கூடுதலாக யுத்த சூழலால் பாதிக்கப்பட்ட மக்கள் இன்றும் கூட அதிகமான இடங்களுக்கு இந்த மின்சாரம் வழங்கப்படாத ஒரு நிலைமை இருந்து கொண்டிருக்கிறது. அதேபோல் அண்மையிலே உங்களுக்கு தெரியும், பொத்துவில் பிரதேசத்திலே நாங்கள் கனகர் கிராமம் என்று சொல்லப்படுகிற ஒரு கிராமம் மீள்குடியேற்றம் செய்யப்பட்டிருக்கின்றது. அங்கவும் அடிப்படை தேவைகளாக பல விடயங்கள் இருந்து கொண்டிருக்கிறது. அந்த விடயங்களையும் கருத்தில் கொண்டு எங்களுடைய மக்களின் தேவைகளை பூர்த்தி செய்ய வேண்டும் என்று நான் உங்களிடம் அன்பாக விரயமாகவும் கேட்டு நிற்கின்றேன். நன்றி, வணக்கம்.
ஸ்துதி மீலகட்ட கரு சந்திம வீரக்குடுமத்துவா வினாடி தாகத்திற்கு காலத்தில்
கரு மூலாசனாருட மந்திரித்துவனி மேராட்டே அநாகத்தை வெனுவெங் வெதகாத்ம தியாக்தமாய் விதுலிய சா பெட்ரோலியம் எவனத்தான் பலசக்தி பலசக்திய அவசியாய் கேல கியான் அப்பி மே முகத்தை மேராட்ட ஆர்த்திக பிமட்டம வெட்டல தீன்னி அப்பி ஆர்த்திகை குடநகர் அப்பட அவசிய ஆயோஜனகெண்ணகான் ஆயோஜனகெண்ணகனிமதி பிரதானத்தம அவசியதாவியாக்தமாய் பகசு சாதாரண மிலகட்ட பலசக்திய மிலதி கனிமட்ட தீன ஹக்கியாவு ஹபை மே முகத்த வெனவிட்ட ரகசக் நிமை மே பிரதேசே அப்பே ரீஜன் எக்கே இகலம விதுலி விலக்தி என்ன லங்காவி விதுலி பில வடிவில தீனோ சியட ஹாரசிய தாஹத்தரக்கி ஹத்லக்ஷ ஹத்தாட தாக்க சாமானிய அஹிம்சக துப்பாத் மினிசுங்க விதுலிய விசாந்தி கல்ல தீனோ ஏவாகி தத்துவயாக துளதி மகிதானி அமத்துமா அபத்துமாட்ட ராசாக் நிமை அது விசேஷம் அங்கலும் சேத்ரே ஆயோஜகியான் லங்காவட்ட இணைக்க நிமை இன்ன கட்டியத் போதனை வாழ கீழ கொக்கல தனட்ட ஹத்தரா வாழ விஷால கண்டாயமாக தவ கர்மாந்த வாழ யான சூதானங்க என்ன மே பிள்ளி பார்த்த விசேஷ அவதானியா கிமுகராண்ட வேணுவா மிகட விசது மக்தே எம் நத்தங் அப்பட ஆயோஜகியோ இணைக்க நிமை இன்ன ஆயோஜகியனுத் அப்பங்க யானவா ஏ சந்தா அப்பி ஆயோஜித திரிமத் கரண்ட கட்டியுத்து கரண்ட ஓன கேலா ඔබතුමා කිව්වා ප්‍රශ්නයක් තිබුණා. හැබැයි බිත්තියට හේතු වෙලා තිබිච්ච හින්දා ඒ මොහොතේ තෙල් ගේන්න බැරි වෙච්ච හින්දා අපි ආයතන තුනකට තෙල් බෙදා හැරීම බාර දුන්නා කියලා කිව්වා. බිත්තියට හේතුනේ කොහොමද? මම පිළිගන්න ඔබතුමාලා බාර ගත්තට පස්සේ අර 34 තිබිච්ච එක දැන් ප්‍රීමියම් එක දැන් අඩු වෙලා තියෙනවා කීයක් දැමතුමා? 6ට 7ට 10ට. හැබැයි ඔබතුමා කිව අවුරුදු 15ෙම එහෙම තිබුණේ නැහැ කියලා. අපි අමාත්‍යංශ කරනකොට ඔබතුමා ලිපි ලේඛන බලන්න අපි ඩොලර් 795ට ගෙනල්ලා තියෙනවා. 795ට ප්‍රීමියම් එක. උපරිම ඩොලර් 3ට අඩුවෙන් ගෙනත් තියෙන්නේ. උපරිම ඩොලර් 3ට අඩුවෙන් ගෙනත් තියෙන්නේ. ඩෙමරේජ් පිළිබඳ කතා කරා. දැන් ඔබතුමාලා ඩෙමරේජ් ගෙවන්න නැත්තම් හොඳයි. අපේ කාලේ අපි ඩෙමරේජ් ගෙව්වේ නැහැ. ඒකද මේක මේ අලුත් ආයතන තුනක් ආපු හින්දා වෙච්ච දෙයක් කියන එකට මම පිළිගන්නේ නැහැ. දැන් මේ තියෙන තත්ත්වයට යටතේ බිලියන 3ක් විතර ලාභයිනේ මාසෙකට. තොර බිලියන 36ක් ලාභ කරගන්න පුළුවන්. හැබැයි අද අපි ඒ බිලියන 36 නැත්තම් 30 පිටරටට යන්න ඉඩ ඇරලා අපි තරඟකාරීත්වයේ අවශ්‍ය ආයෝජනය ගේන්න ඕන. මම ඒක කියන්නේ නොකිය ඒකට විරුද්ධ නැහැ. අපිට හම් වෙන්නේ බිලියනයකටත් වඩා අඩු ගාණක්. තරඟකාරීව ආයෝජනයට ඉඩ දුන්නා නම් එහෙනම් අපිට බිලියන ගන්න පුළුවන් 30ද 36ද වඩා වැඩි මුදලක් ගන්න පුළුවන් ආයෝජකෙක් ගේන්න ඕන. මේ ආයෝජනේ අපේ රටට ආවේ වැඩිම නැව් පහක් ගේන්න ආයෝජනේ. උපරිම නැව් පහක් ගේන්න ආයෝජනේ විතරයි ආයෝජකයා ගෙනාවේ. ආයෝජකයා ස්ටිකර් ටිකක් කලවලා ඉන්ධන ගෙනල්ලා විශාල මුදලක් ගේනවා. ඔබට
අර මේ ඔබතුමා ඩෙමරේජස් නැහැ කියපු හින්දා 2015 තියෙනවා 344,000 ඩෙමරේජස්, 2016 27,485, 2017 84,656 ඩෙමරේජ් තියෙනවා, 2018 677,000 ඩොලර් තියෙනවා මේ ඩෙමරේජ් මේ මගේ.
ඔව් ඒ ඩෙමරේජස් කියන්නේ වර්ෂේව නෙමෙයි, ඔය කැරි ෆෝවර්ඩ් වෙච්ච ඒවා නෑ. මම ඉතාම වගකීමෙන් කියන්නේ ඩෙමරේජර්ස් පිළිබඳ ඩිස්පියුට්ස් තිබ්බා. ඒ ඩිස්පියුට්ස් රිසෝල්ව් කිරීම සඳහා මම කමිටුවකුත් පත් කරා. ඒ ඒවා ඉදිරියට ආපුවා තිබුණා. හැබැයි ඒ කාලයට සීමාව ඔබ බලන්නේ අපි අමාත්‍යංශය දරපු කාල සීමාව තුළ මුලදී තිය බාරගත්ත ගමන් තිබුණා. බාරගත්ත ගමන් ඔබතුමා හොයලා බලන්න මේක විතරක් නෙමෙයි මුතුරාජ වෙලා වහලා තිබුණේ ලුණු වතුර දාලා. මම ඒක විවෘත කරේ වහලා තිබිච්ච එක අවුරුදු ගානක් පස්සේ අපි ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මට්ටමට ගත්තා. එදත් අපි ඒක කරා. හැබැයි පසු කාලෙන ඔබතුමාලා දැන් හරි මේක කරන්න හදනවා නම් හොඳයි. මේ ප්‍රශ්නය කවුද මැව්වේ? මවපු ප්‍රශ්නයක් දැන් විසඳන්න කතා කරනවා. මවපු ප්‍රශ්නයක් විසඳන්න අපිට කිසිම කම්පිටිෂන් එකකින් නැතුව විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආයතන තුරකට පෙට්‍රෝලියම් එකේ බෙදා හැරීම දීලා තිනවා. සත පහක් දැන් නල පද්ධතියට ආයෝජනය කරලා තිනවද? ඒ සඳහා අදටත් මුතුරාජ වෙල ගත්ත ණය ගෙවන්නේ කවුද? අනිකුත් නලවලට ගත්ත ඒවා ගෙවන්නේ කවුද? ඒ කිසිවක් ඒ සියල්ල මේ රටේ ජනතාවගේ බරති කර මත තියෙන්නේ. ඒ නිසා මම කියන්නේ මීට වඩා විධිමත්ව තරගකාරීත්ව මේ කටයුතු සිද්ධ වෙන්න තිබුණා. ඒ වගේම තමයි දැන් ඔබතුමාලා කතා කරනවා තෙල් ගෙනීමේ සම්බන්ධව. තෙල් ගෙනීමේදී කොරල් එනර්ජි එකයි විටෝල් එකයි දෙක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒක ප්‍රහසක් නෙමෙයිනේ. කොරල් එනර්ජි එකයි විටෝල් එකයි ගෙනාවොත් විතරයි බාණ්ඩාගාරයෙන් සල්ලි ගෙව්වේ. ඒ තුල ප්‍රශ්නයක් ඇති වුණා. ඔබතුමාලාගේ මන් දන්නේ ඔබතුමාගේ මේ පාලනයේද මේක තිබුණේ කියලා. හැබැයි මේ තත්ත්වය ඇති වුණාම මේ කොරල් එනර්ජි එකෙන් ගෙනාපු නැවකට මේ පොන්ටෙස් කියන ආයතනයට ගෙවන්න කියලා ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ඇතිවෙච්ච මතවාදය තුළ තරවටු කිරීම තුළ ගරුසිංහ කියන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ආයතනය දාලා ගියා. මේ තත්ත්වය දිගින් දිගටම සප්ලයිකරුවන් සැපයුම්කරුවන් ගෙන්නලා නිලධාරීන්ට බලපෑම් කිරීම තුළ දැන් දෙවනි ජ්‍යෙෂ්ඨ නිලධාරියක් ගියා. DGM කොමර්ෂල් දෙන්නම ලංකාවම දාලා ගියා. ඉතින් මම කියන්නේ මේ වගේ තත්ත්වයන් ඇතිවීම අපේ රටේ අනාගතයට ලොකු ප්‍රශ්නයක් කියන එක අපිට කියන්න ඕන. අපි කැමති මේ තියෙන ප්‍රශ්න ටික විසඳගෙන විනිවිද පෙනෙන ආකාරයට කටයුතු කරලා ඉදිරියට යන්න කටයුතු කරනවා නම් අපි කැමති. නමුත් අද වෙන්නේ එක නෙමෙයි කියන එක මොකද රටේ ජනතාව මේක දැනගන්න ඕන. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ ලුබ්‍රිකන් ප්ලාන්ට් එකට ඩොලර් මිලියන 16ක් ආයෝජනය කළා. ගෙනාවු ඒ ආයෝජනයට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ඔබතුමාලත් මම දන්න ආකාරයට දන්න සමාගමක් බල කරනවා ඩොලර් බිලියන 2කට මිලියන 2කට දෙන්න කියලා. මේක තමයි කසුකුසු. ඔබතුමා හොයලා බලන්න. මම මේ කියන්නේ මට ආයතනයේ ඇතුලේ ඉන්න කට්ටියගෙන් විවිධ පාර්ශ්වවලින් එන ඉන්ෆර්මේෂන්. ඉතින් මේ රටට ගෙන ආපු ආයෝජකෙක් BOT ප්‍රොජෙක්ට් එකට ආපු මිලියන 16ක් ආයෝජනය කළා ආපු කෙනෙක්ට බලපෑම් වෙනවනම් අපි කතා කරන සුළම් බලයෙන් විදුලිය හදන්න ජල විදුලිය මොනවාද සූර්ය බලයෙන් විදුලිය හදන්න අපි ඒ බලාපොරොත්තු වෙන තැනට යන්න පුළුවන්ද? LNG ඔබතුමා කතා කරා දැන් මම අමාත්‍යවරයා හැටියට ඉන්නකොට LNG මේ රටට ගේන මේ අඳුන්වා දීම සඳහා ලෝකයේ ප්‍රචලිත ඉහළම මට්ටමේ සමාගම් 11ක් ආවට ඉන්ටර්නැෂනල් බිඩින් එකකට බිඩ් කරන්න ඒක එතනින් නැවතුණා. අවශ්‍ය කරන නීති පිළිබඳ මගෙන් පස්සේ අමාත්‍යවරයා ආවට පස්සේ වෙන වෙන මං හිතන්නේ ඔබතුමාලා දන්නවා මොකක්ද උනේ කියලා. නැවතුණා නැවතුණාමයි අපි එදා ඒ සඳහා නීතිමය රාමුව පටංග සකස් කරන්න ආරම්භ කරා. උදේ ගම්මන්පිල ඇමතුමාගේ කාලේ මංගේ ආරම්භ කරපු නීතිය සම්මත කරා. දැන් නීතිමය පරිසරය තියෙනවා. නැවත ඒ වගේ ආයෝජකයෝ එදා මට මතකයි එක්සොන් මොබිල් ටොටල් වගේ ලෝකයේ ඒ ආයතනයේ ආර්ථිකය ලංකාවේ ආර්ථිකය වගේ 20 ගණන් 30 ගණන් ලොකු සමාගම් අපේ රටේ ආයෝජනය කරන්න බලාගෙන හිටියා. ඒ සියල්ල අද පැත්තකට වෙලා ඔබතුමාට මම ඉල්ලා හිටිනවා ඒ නැවතිච්ච තැනින් ඒවා පටන් ගන්න. අපිට ඒ වගේ ආයෝජකයන් එකතු වෙලා විනිවිද පෙනෙන ආකාරයට එතෙන්ට යන්න පුළුවන් නම් අපේ රටට සුගතියක් වේවි. ඒ වගේම තමයි අද ගරු මුලාසනාරුට මන්ත්‍රීතුමනි අපේ රටේ හැම එක්කෙනාම එක එක පැත්තට වැරදි කියාගෙන එක එක තමන්ගේ කටයුතු කරනවා. මන් දන්නේ ඇමතුමා දන්නවද කියලා කෝප් කමිටු ඔබතුමා මුලාරසුනාට මන්ත්‍රීතුමා කෝප් කමිටුවේ සමාජිකයෙක්. ඔබතුමා සමාජිකයෙක් නේද? පෙට්‍රෝලියම් කෝපරේෂන් එක කෝප් කමිටු එදිට මේ සති දෙකකට තුනකට කලින් ආවා. ඔබ දන්නවද? ඔබලා පාර්ලිමේන්තුවේ හම් වෙන්න කලින් ඒ නිලධාරි ගෙදර ගිහිල්ලා සාකච්ඡා කළා උපදෙස් අරගෙන රිහර්සල් එක එතන තියලා මේ පාර්ලිමේන්තුවේ ඔබ ඉදිරියේ කරේ නැටුම විතරයි.
ඔව් මයින් දාන්නේ.
ඒ කරේ ස්ටේජ් එක විතරයි. ස්ටේජ් ගරු මන්තුමා ඔබතුමා ඔක වගකීමකින්ද කියන්නේ? ඔව්. තාම පැහැදිලිව මට ඒ ගිහිපු නිලධාරින්ගෙන් තමයි දැනගන්න ලැබුණේ. ගියා විතරක් නෙමෙයි මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ එතන ගිහිපු මට කියපු කට්ටිය කිව්වා යම් කිසි කාරණයකට පේමන්ට් එකක් කරා මන් දන්නේ ඒක කරාද නැද්ද කියලා. එහෙම කතාවකුත් වුණා කියලා මේ ගිහිපු නිලධාරි යන එනකොට කතා කරපු දේවල් මම ඉතින් මේ වගේ. ඊට පස්සේ ඇවිල්ලා කණ්ඩායම සිනාසිසි කිසිදු ප්‍රශ්නයක් නුනා වගේ කෝප් කමිටුවේ සාකච්ඡා කරලා ගියා. ඉතින් මේ වගේ සිද්ධි වෙනකොට අපි ආර්ථික ප්‍රශ්නෙන් ගොඩ එන්න මේ රට දැන් IMF එක කියනවා අපිට විනිවිද පෙරළ ආකාරයට කටයුතු කරන්න ඕන, මේ රටේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඕන, ආයෝජන ප්‍රවර්ධනය කරන්න ඕන. මේවා කරගන්න පුළුවන්ද? මම මට මෙතන ඇවිල්ලා කාටවත් බොරු කියන්න අවශ්‍ය නැහැ. මම මෙතන ඇවිල්ලා කාටවත් මඩ ගහන්න අවශ්‍ය නැහැ. හැබැයි අපි මේවා වහගෙන හිටියොත් තව දුරටත් ගරු මුලාරසන මන්ත්‍රීතුමනි මේ රටට ඉදිරියක් නැහැ.
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
ඔව් මම වැඩි මේ ගැන කතා කරන්න අදහස් කරන්නේ නැහැ. හැබැයි ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි විදුලි බල මණ්ඩලය අපි විදුලිය මේ රටේ තරඟකාරීව ලබා දීම සඳහා අවශ්‍ය කරන නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපේ සහයෝගය ලබා දෙන්න සූදානම්. හැබැයි මතක තියාගන්න මේ රටේ පාරිභෝගිකයා පළවෙනියා, මේ රටේ විනිවිද පැන ආකාරයට කටයුතු කරන ආයෝජකයන් කැඳවීම දෙවනි කාරණය. ඒ වගේම මේ ඉන්න සේවකයන්ගේ අයිතිවාසිකම්, සේවකයන්ගේ රැකියා, සේවකයන්ගේ සුරක්ෂිතභාවය අනිවාර්යයෙන්ම රැකිය යුතුයි. අපි කියන්නේ නැහැ නිකන් ඉඳලා පඩි ගෙවන්න කියලා. මට මතකයි මම පෙට්‍රෝලියම් අමාත්‍ය හැටියට එනකොට 160 ගානක් හිටියා ගෙවල් වල ඇමතිලගේ ගෙවල් වල ඒ කට්ටිය වහාම සේවයට වාර්තා කරන්න කියලා තීන්දුව කළා බල කරපු හින්දා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමිතිය කැඩලා පොට්ටුවක් ඇදුනේ ඉතින් ඒ හින්දා අපි ඒවට බය වුණේ නැහැ ඔබතුමාලා ඒ කටයුතු සාධාරණ හැම කෙනෙකුටම අයිතියක් තියෙන්න ඕන වැඩ කරන්න අවස්ථාව තියෙන්න ඕන සේවක අයිතිවාසිකම් තියෙන්න ඕන ඒ වගේම ඒ අයට එයාගේ අවස්ථාවන් මර්ධනය කරන්න හොඳ නැහැ ඉතින් අපි
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න
විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි මේ ක්ෂේත්‍රය අපේ රටට ඉතාම වැදගත් වන ක්ෂේත්‍රයක් නිසා මෙහි අනාගතය වෙනුවෙන් සුදුසු නිසි වැඩපිළිවෙලක් එක්ක කටයුතු ක්‍රියාත්මක කරන්න ඒ වගේම මග නවතිලා තියෙන අපි පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ රටට සූර්ය විකල්ප විදුලි බලය ලබා දීම සඳහා අපි අත ඉස්සුවා දැන් ඒ අතරෙම දැන් COP 21 එකට ගිහිල්ලා අගමැතිතුමා ජනාධිපතිතුමා හෙට අනිද්දා කියනවා අපේ රට ගල්ලංගුරු වලින් ගල්ලංගුරු හඳුනා දෙන්නේ නැහැ කියලා. ඒ தත්ත්වය අපි ඔබතුමත් පරිසරය ගැන උනන්දු කෙනෙක් හැටියට. නමුත් ඒ වගේම ආණ්ඩුවේ ඉන්න යම් කණ්ඩායමක් කියනෝ ගල්ලංගුරු ඕන කියලා. අන්තිමට අපිට ගල්ලංගුරුත් නැහැ, LNG ත් නැහැ. සූර්ය බලයත් නැහැ, හිරු එළියත්, හිරු බලයත් නැහැ. ඒ හින්දා වැඩපිළිවෙලක් කතා බොහොම ඇති මේවා ක්‍රියාත්මක කරන්න කැප වෙන්න කියන ඉල්ලීම කරමින් රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් වෙනුවෙන් ඒ සඳහා කරන ඕනම කටයුත්තකට අපි විපක්ෂය හැටියට සහයෝගය දෙන්නත් සූදානම් කියන එක ප්‍රකාශ කරමින් මඩ නවත්තලා අද මේ පාර්ලිමේන්තුව දැන් විහිළුවක් වෙලා හිටපු ගමන් ජනාධිපතිවරයාගේ ඉඳලා සියලු දෙනා මෙතෙන්ට එනවා විහිළු කරලා යන්න. ඒකින්ද විහිළු කරන එක නවත්තලා මේක විහිළු මඩුවක් නෙමෙයි පාර්ලිමේන්තුවක් හැටියට නීති සම්පාදනය කරන්න රට ඉදිරියට ගෙන යන්න කටයුතු කරන්න කැප වෙන්න කියලා ඉල්ලා සිටමින් මම නියඳ වෙනවා.
සූදී මිලන ගරු ඉන්දික අනුරුද්ධ මහත්මයා විනාඩි 17ක කාලයක් තුන ඔබතුමාට.
මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ වැසීර්ෂයේ කතා කරන වෙලාවේ මම හිතරම හිටපු අමාත්‍යවරයෙක්ගේ කතාවකින් පස්සේ චන්දේ විරක්කොඩි මහත්මයාගේ කතාවෙන් පස්සේ එතුමාට මේ කරුණු කාරණා ටිකත් මතක් කරලා දුන්නොත් හොඳයි කියලා මට හිතුණා. එතුමා නවත්තපු කිට්ටුවෙන්ම මම කිව්වොත් එතුමා කියනවා මේ 100 ගාණක් ගෙවල් වල ඉඳලා ගෙනල්ලා තමයි පොහට්ටුවේ හැදුවේ කියලා. ඒක මෙතුමා ඒකට එකතු කරගත්තා නම් හොඳයි. ඒක හදපු හින්දා තමයි මට ඡන්දෙ ඉල්ලන්න පුළුවන් වුණේ කියලා. ඒකටම තව කැලලක් එකතු කරගත්තොත් ඒකෙන් ඉල්ලපු හින්දා තමයි අද පාර්ලිමේන්තුව ඇවිල්ලා මෙහෙම කතා කරන්න පුළුවන් වුණේ කියලාත් කිව්වොත් මම හිතන්නේ ඕක වාක්‍ය ටික ගැලපෙනවා. ඒ නිසා අපි කතා කරන්න ඕනේ කොතන ඉඳගෙනද අපි කතා කරන්නේ මොනවා කරලාද අපි කතා කරන්න ඕනේ මොනවා ගැනද දැන් කියනවා මේ ආයතන දෙකකින් මෙහෙම නැත්තම් සමාගම් දෙකකින් විතරයි ඉන්ධන මිලදී ගත්තේ කියලා මන් දන්නේ නැහැ සමාගම් මොනවද කියන්නේ හැබැයි අපේ මේ සහෝදර රාජ්‍ය ඇමතිතුමා ඉන්නවා එතුමා පැහැදිලිවම කියනවා අපි මේ මෑත කාලීනවම අපි ඩීසල් ගෙනල්ලා තියෙන්නේ පෙට්‍රෝකෙම් ඒ වගේම අපි ක්‍රූඩ් ඔයිල් ගෙනල්ලා තියෙනවා BB එනර්ජි ඊට පස්සේ පෙට්‍රෝ චයිනා වලින් ඩීසල් ගෙනල්ලා තියෙනවා පෙට්කෙම් ආයතනින් ක්‍රූඩ් ගෙනල්ලා තියෙනවා BB එනර්ජි ආයතනින් ක්‍රූඩ් ගෙනල්ලා තියෙනවා ආයතන දෙකකින් ක්‍රූඩ් ගෙනල්ලා තියෙනවා පෙට්‍රල් ගෙනල්ලා තියෙනවා එප්සෙඩා මෙන්න මේ ආයතන වලින් ඉතින් ඒ නිසා මේ එළියේ ඉඳගෙන සහෝදර එහෙමත් නැත්නම් හිතවත් වැඩට දාපු අය එහෙම නැත්නම් ඒ ආයතන වල වැඩ කරපු අය එක එක දේවල් කියලා එවනවා නම් ඒවා ගැන තව ටිකක් හොයලා බැලුවොත් හොඳයි. ඒ නිසා ඔබතුමාලාගේ කාලේ කරපුවා වගේම තව අපේ ඉන්න පාර්ලිමේන්තුවේ ඒ අමාත්‍යංශය එහෙම නැත්නම් ඒ ආයතන බාරව කටයුතු කරපු ඇමතිවරු. ඒ ඇමතිවරු අද නිර්ලෝභීව වර්තමාන අපේ කැබිනට් ඇමතිතුමා කාංචන විජේසේකර ඇමතිතුමා කරන කාර්ය අමාත්‍යංශයේ මේ වගකීම බාරගත්තු ආකාරය ඒ වගේම බාර අරගෙන ක්‍රියාත්මක කරන ආකාරයේ කිව්ව කිසි කුහකත්වයක් නැතුව. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒ වගේම විපක්ෂයේ හර්ෂ මන්ත්‍රීතුමත් ඇවිල්ලා අනේ මට බොහොම පොඩි වෙලාවයි තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා මූලාසනේ මන්ත්‍රීතුමා මම කැමති නැහැ ඔබතුමා
ඔව් මේ ඔව් ජන්දිමන්ට
ඔබතුමා කරුණාකරලා හොඳට හොයලා බලන්න.
පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද?
පොයින්ට් ඔෆ් ඕඩර් ඉස් එක්ස්ප්ලේ. මගේ පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ මගේ නම කිව්වා. මේ ගෙනාපු ඒවා සම්බන්ධව හොඳට ඔබතුමා ගෙනාපු ආයතන ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට එකක් එකක් වෙනක් තියෙනවා. මේ 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 ඉදිරිපත් කෙරුවා. දැන් දැන් මීටත් වැඩිය මොනවද? මේ හැන්ඩ්සට් ගත වෙලා තියෙනවා. මම වගකීමකින් ඉදිරිපත් කෙරුවා මෑත කාලේ ඉන්දන ආනයන කරපු ආයතන ටික. ඔබතුමා කව ආයතන දෙකකින් විතරයි ගන්න කියලා. මේවා තමයි සමාජගත කරන්නේ. විපක්ෂ දේශපාලනය කරන්න මේ වගේ දේවල් හොඳයි. හැබැයි මේවා විපක්ෂ දේශපාලනයට පාවිච්චි කරලා පීචං වෙච්චාම ගමේ යන්න වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න. ඒ නිසා මම ඊට වඩා කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ මේ ප්‍රශ්නේම මේ අමාත්‍යාංශයේ මේ මිලදී ගැනීම සම්බන්ධයෙන් දිගින් දිගට යම් යම්
චෝදනා කරා. වාදයකට යන්න එපා මේ වෙලාව.
ඔබතුමා ඔබතුමා කරුණා කරලා මේ ලයිස්ට් එක ඉදිරිපත් කරන්න ගෙන්නපු. එතකොට රටට පැහැදිලි වෙයි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දෙකද පහද
ඉන්දියාවේ
කියලා.
ගරු මන්ත්‍රීතුමා මන් දන්නේ ඔළුවෙන් හිටගෙනද ඉන්නේ කියලා. දැන් මේ නන් ටික කිව්වට පස්සේ තව මොනවද ඉදිරිපත් කරන්න කියන්නේ? දැන් මේ වගකීමකින් තමයි මේ නන් ටික කියන්නේ. ඒ නිසා ඔබතුමාට ලිඛිතව ඕන නම් එහෙමත් නැත්නම් මට දැන් හෑන්ඩ්සට් කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඒක ඒ ඒ ඒ ඊට එහා දෙයක් නෙමෙයි. හැම දෙයකටම මේ පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති ගෙනෙද්දිත් මේ වගේ බිල්ලෝ තමයි මවන්නේ. එහෙම නැත්නම් ගල්ලංගරුව ආනයනය කරද්දිත් මේ වගේ බිල්ලෝ තමයි මවන්නේ. එහෙම නැත්නම් ඉන්ධන ආනයනය කරද්දිත් මේ වගේ බිල්ලෝ තමයි මවන්නේ. දැන් මේ වගේ බිල්ලෝ මවලා මේවා සමාජගත කරලා ඊට පස්සේ අනිත් පැත්තෙන් ඇවිල්ලා කතා කරලා කියනවා ඔන්න විදුලිය නැතුව යනවා. එහෙම නැත්නම් ඔන්න විදුලි කප්පාදුවකට එනවා. ඔන්න අද විදුලිය බිල වැඩි. දැන් මෙතන මං හිතන්නේ වැඩි දෙනෙක් කතා කරේ විදුලි බිල වැඩි කියලා. අපි ඒක පිළිගන්නවා. මේ වෙද්දී ලාභදායී විදුලිය දෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ ඇමතිතුමා පැහැදිලිවම කිව්වා. මේ ඔක්තෝබර් මාසේ අපි යම්කිසි ලාභයක් එහෙමත් නැත්නම් යම්කිසි මේ මිල වැඩි කිරීමත් එහෙමත් නැත්නම් වර්ෂාපතනයක් නිසා අපිට ඉතිරි කර ගන්න පුළුවන් වුණා කියලා. නොවැම්බර් මාසෙත් ඒක අපි බලාපොරොත්තු වෙනවා. මේ නොවැම්බර් මාසේ ඉවර වෙගෙන යනවා. ජලාශ පිරලා ඉතිරිලා තියෙනවා. ඒ වගේම ගල්ලංගුරු අඩු මිලට අපිට ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේවා පාවිච්චි කරන්න. හැබැයි අසීමිත තිබිච්ච ණයකන්දරාව ඔබ තමුන්නාන්සේලා අමාත්‍යාංශ කරන කාලේ ඉඳලා අපි ආණ්ඩු කරන කාලේ ඉඳලා අපි සියලු දෙනා ජනතාවට දුන්නු සහන අනුව භාණ්ඩාගාරෙ වෙච්ච ණය මේ ණය ප්‍රතිවෝගත කරන එහෙමත් නැත්නම් IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතුරු පහසුකම් රටට දෙන්න නා යම් යම් දේවල් යම් යම් ආයතන වලින් බලාපොරොත්තු වෙන එක රහසක් නෙමෙයි. ඒ නිසා ඒ බලාපොරොත්තු අපි අද වගකීමකින් අපි අද කියනවා අපි අමාත්‍යාංශයක් විදිහට ඉටු කරලා දුන්නා. අපි ඉටු කරලා දුන්නේ ඒ IMF සහනේ රටේ ජනතාවට පරිප්පු ටික අරගන්න. එහෙම නැත්නම් ඩොලර් එක අඩු කරලා අත්‍යවශ්‍ය බෙහෙත් හේත් ටික අරගන්න. අනිකුත් බඩු බහිරාදී අරගන්න. ව්‍යාපාර නැවත නැගිටලා ව්‍යාපාර නැවත ඇති කරගන්න. මේ හැම දෙයක්ම කරන්න. අපි මේ කටයුත්ත නොකර හිටියානම් සමහර වෙලාවට අපේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තියෙන පහසුකම් තවත් ඉස්සරහට යතර යන්න තිබුණා. ඉතින් ඒ නිසා ජනතාව අද ඒ කැපකිරීම කළා. ඒ වගේම අමාත්‍යාංශයක් විදිහට අපිට ඒකට සැලසුම් හදන්න සිද්ධ වුණා. හැබැයි අපි ඒක පාවිච්චි කරලා අපිට අද ඇමතිතුමා වගකීමකිනුත් කිව්වා අපි ඉදිරියේදී අපිට මේක පුළුවන් වෙනවා තවත් පල්ලෙහැට ගේන්න. දැන් අපි එදා අරමුද ජාත්‍යන්තර අරමුදල සාකච්ඡා හිතන්නේත් නැති කාරේ ඩොලර් එක අහස උසට ගිය වෙලාවේ අපිට සැපයුම් කරුව නැතුව ගිය වෙලාවේ සැපයුම් කරුවන් එක එක්කෙනාට දෙන්නට සීමා වෙච්ච වෙලාවේ අපිට සිද්ධ වුණා ගල්ලංගුරු මෙට්‍රික් ටොන් එක ඩොලර් 100කින් 150කින් එහාට ගිහිලා මිලදී ගන්න. අද ඒක ඩොලර් 100කට 150කට පල්ලෙහැට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වාසිය ජනතාවට දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවද? ඉතින් ඒ නිසා මෙන්න මේ කටයුතු ටික අපි විනිවිද භාවයකින් යුක්තව කරලා තියෙන ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. ඒ නිසා ඉන්ධන මිලදී ගැනීම තුලත් අපේ රාජ්‍ය ඇමතිතුමා ඒ කාරණාව වගකීමකින් පැහැදිලිව කරා. ඉතින් ඒ නිසා මෙන්න මේ අනුව අපිට අද විදුලිය නිෂ්පාදන වියදම අද ගල්ලංගුරු බලාගාර නිෂ්පාදන වියදම ඒකකයක් රුපියල් 10කට වගේ එහෙම නැත්නම් රුපියල් තිබිච්ච මිලට වඩා රුපියල් 10ක් විතර අඩු එහෙම නැත්නම් 20ට 22ට 25ට අතරට අපිට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වාසි ටික අපිට ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපි විදුලි බල මණ්ඩලයේ ප්‍රතිවගත කරන එක ගැන කතා කරා. මේ ප්‍රතිවගතකරණ එක තුල සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක කතා කරා. මං හිතන්නේ ඉතා මෑතකදී ගරු ඇමතිතුමා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිවගතකරණ සැලැස්ම මං හිතන්නේ පාර්ලිමේන්තුවට ගරු මන්ත්‍රීතුමාලට ආරාධනා කරලා මේක පැහැදිලි කරා. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයට ගෙනිච්චා. දැන් නැවතත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට එතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ අලුත් සැලසුම් වලට යන්න ඕන. මේ හැකියාව තියෙන දක්ෂ නිලධාරීන්ව මේ ආයතන වලට පත් කර ගන්න ඕන. මේ විදුලි බල මණ්ඩලයේ අපි දකින දෙයක් තමයි විදුලි බල මණ්ඩලයේ සමහර වෙලාවට මූල්‍ය අංශයටත් ඉන්න ඉංජිනේරුවේ. එහෙමත් නැත්නම් මහජනතාව එහෙම නැත්නම් සේවකයෝ හසුරවන්න ඉන්නෙත් ඉංජිනේරුවේ. එහෙමත් නැත්නම් වෙනත් කටයුතු වලට ඉන්නෙත් මිලදී ගැනීම වලට ඉන්නෙත් ඉංජිනේරුවේ. ඒ නිසා මේවා යම්කිසි කලමනාකාරීත්වයකට එහෙමත් නැත්නම් තමුන්ගේ ඒ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵල අනුව ඒගොල්ලන්ගේ වැටුප් සහ දිරිදීමනා ලබා දෙන්න පුළුවන් ආකාරයට මේක ප්‍රතිවගත කරන්න ඕන. ඒ වගේම තර්කකාරීත්වයක් මේ ප්‍රතිවගත කිරීම තුළ නිෂ්පාදනය කරන ආයතන වලින් තර්කකාරීත්වයක් ඇතුව ඒ ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න ඕන. ඒ නිසා අද ඒකට වාතාවරණය හැදිලා තියෙනවා. මම දැක්කා උදේ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කතා කරලා කියනවා, මම හිතන්නේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා, මේ ප්‍රතිවගත කිරීමත් එහෙමත් නැත්නම් මේ අලුත් වැඩපිළිවෙල වල යටතේ මේ විදුලි බල මණ්ඩලයේ කෑලි වලට කැඩිලා ජල විදුලි බලාගාර පවා පෞද්ගලික අංශයට යන තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. මේවා හොඳයි, විපක්ෂයේ ඉඳගෙන විපක්ෂයේ ඇතුලේ ඉඳගෙන මේවා කතා කරන්නේ. එහෙම තත්වයක් පැහැදිලිවම අපි පාර්ලිමේන්තුවට එක වතාවක් නෙමෙයි 10 වතාවක් කියලා තියෙනවා. එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ ජල විදුලි බලාගාර වල අයිතිය එහෙමත් නැත්නම් ජල විදුලි බලාගාර වල ඒ වගකීම් විදුලි බල මණ්ඩලය එහෙමත් නැත්නම් මහවැලි අධිකාරිය එහෙමත් නැත්නම් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ සියලු දෙනා එක්ක එකතු වෙලා අද 60%කට ආසන්න ප්‍රමාණයක් ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. ඒ නිසා මේවට තවත් අපි පහසුකම් එකතු කරනවා. මේවල සහයෝගය එහෙමත් නැත්නම් මේවල දායකත්වය අපි තවත් මේ තුලට අරගන්නවා. ඊළඟට අපි මුණ දුන්න ලොකුම ගැටලුව තමයි මේ සුලම් බලය සහ එහෙමත් නැත්නම් හිරු බලය පාවිච්චි කරලා විදුලිය නිෂ්පාදනය කිරීම. ඒ තුල අපි දැක්ක පහුගිය කාලවකවානුව තුළ අපි උත්සාහ කරා 2022 ඉඳලා 2023 අයවැය ඉදිරිපත් කරද්දිත් පුනර්ජනනීය විදුලි බලයට විශේෂයෙන් සුලං සහ සූර්ය බලයට වැඩි ඉඩකඩක් දීලා මේ රට තුළ මේක ක්‍රියාත්මක කරගන්න. හැබැයි ආයෝජකීන්ට ආකර්ෂණීය බැංකු පොලි අනුපාතයක් නිර්මාණය නොවීම නිසා අපිට ඒක දිගින් දිගට ඉස්සරහට ගියා. එහෙමත් නැත්නම් ඩොලරේ සහ මේ මිලදී ගැනීම වල මේ පිරිවැය වැඩි නිසා ඒ ආකර්ෂණීයභාවය නැති නිසා මේක දිගින් දිගට ඉස්සරහට ගියා. ඒ වගේම ඒකට ගැළපෙන විදුලිය මිලදී ගැනීමේ ගාස්තු නැති නිසා ඒක දිගින් දිගට ඉස්සරහට ගියා. ඒ නිසා මේ සියලු කාරණා අපි අධ්‍යයනය කරලා සොයලා බලලා මේ වෙද්දී අපි නිර්මාණය කරගෙන තියෙනවා. ඒ වගේම විශේෂ ව්‍යාපෘති 6ක් මේ වෙද්දී රට පුරා මන්නාරම් ප්‍රදේශයත් එහෙම නැත්නම් නැගෙනහිර ප්‍රදේශයත් හම්බන්තොට ප්‍රදේශයත් ඒ වගේම සියඹලාණ්ඩුව මේ වගේ පළාත් ගණනාවක ඉතා විශාල විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා මේ වෙද්දී ඒ ගිවිසුම් අස්සම් කරන තැන දක්වා මේවා ගෙනල්ලා තියෙනවා, කඩිනම් කරලා තියෙනවා. මේවා කාලයක් තුර කතාවට විතරක් සීමා වෙච්ච ඒවා. ඒ වගේම අපේ රාජ්‍ය ඇමතිතුමා පැහැදිලිවම කතා කරලා කිව්වා මේ විදුලි පුනර්ජනනීය විදුලිය එහෙමත් නැත්නම් සුලන් බලාගාර එහෙමත් නැත්නම් සූර්ය බලාගාර ඇති කර ගැනීමේදී ඒ හැකියාව නොමැති අය බලපත්‍ර ලබාගෙන ඒ බලපත්‍ර වෙළඳා මෙහෙමත් නැත්නම් විකිණීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන ස්වරූපයක් පහුගිය කාලවකවානුව තුළ දැක්ක නිසා නියම ආයෝජකයාට මේකපත් නොවීම නිසා නියම ආයෝජකයාට එතෙන් යන්න බැරුව ගිය නිසා මේකේ ගැටලුකාරී තත්ත්වයක් තිබුණා කියලා මම හිතන්නේ. අද දවසේ ඊයේ දවසේ මීට කලිනුත් දැන් මාසෙක වගේ කාලෙක ඉඳලා ඒ තියෙන අවහිරතා නිමා කරන්න වැඩපිළිවෙලක් ගරු අමාත්‍යතුමා නිර්මාණය කරලා දැන් ඒ වැඩපිළිවෙලත් අපි අමාත්‍යංශය තුල සාකච්ඡා කරගෙන යනවා. ඒ නිසා රටේ ආර්ථිකය එහෙම නැත්නම් රටේ අනාගතය එහෙම නැත්නම් රටේ සංවර්ධනය මේ සියලු තීන්දු තීරණ කරන වෙලාවේ වැදගත්ම අමාත්‍යංශයක් විදිහට මේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය මං හිතන්නේ අද ඒ වගකීම අරගෙන කටයුතු කරනවා. අනිකුත් ඒ අමාත්‍යංශ සමග ඒ ඒ ඒ සහයෝගිතාවය එහෙම නැත්නම් ඒකාබද්ධතාවය තියාගෙන. ඒ නිසා මේ මේ අනියත බිය මේ අමාත්‍යංශේ යම් යම් තීන්දුව තීරණ ගන්න වෙලාවල් වලදී ඒ අනියත බිය ජනගත කරලා සමහරු බොරදියේ මාළු බාන්න උත්සාහ කරනවා. ඒක අපි දකිනවා. ඉතින් අපි එහෙම කතා කරන්නේ විශේෂයෙන් දැන් අපි දැක්කා විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවට නිතර ගේන කරුණු කාරණාවල හැම වෙලාවෙම තියෙන චෝදනාවක්. ජනාධිපතිතුමා ගේන හැම යෝජනාවක්ම තියෙන්නේ සාධනීය යෝජනාවක්, එහෙම නැත්නම් විපක්ෂයට ආරාධනාවක්. හැබැයි මේක තේරුම් ගන්නේ නැතුව හැම වෙලාවෙම විපක්ෂය සහ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම ජනතාවට වෙනත් එහෙමත් නැත්නම් බොරු ප්‍රවෘත්ති අරගෙන මේක ජනතාවත් එක්ක එහෙමත් නැත්නම් මේ රටේ දේශපාලනය කරන්න භාවිතා කරනවා. ඉතින් ඒ නිසා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ කරුණු කාරණා එක්ක දැන් තෙල් බෙදා හැරීම ගත්තහම අපි දන්නවා මේ ඉන්ධන බෙදා හැරීම තුළ විශාල විදියට අපි දැක්කා පහුගිය දවස්වල තිබුණා යම් යම් කතාබහක් යම් යම් ස්ථානවලට තෙල් ගෙන යාම දුම්රියෙන් ගෙන යාම එහෙමත් නැත්නම් රජේ එහෙම නැත්නම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ටැංකි රථ මගින් ගෙන යාම මේවල තිබිච්ච අඩුපාඩු මේ හැම එකකටම අපි මේ වෙද්දි විසඳුම් හොයලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි මේ ටැංකි රථ අද GPS තාක්ෂණයට යොමු කරලා අද ඉන්ධන වියදම මාසෙකට මිලියන 30කට විතර අපි අඩු කරගෙන තියෙනවා ඒ ටැංකි රථ පාවිච්චි කරන ඉන්ධන වියදම. ඉතින් ඒ නිසා අද ආයතනයට ලාභ ලබන්න පුළුවන් තත්වයකට ඒ වගේම දුම්රියෙන් දුර ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමේ තීන්දුව තීරණ අපි අමාත්‍යංශ විදියට අරගෙන තියෙනවා. ඉතින් මේ වැනි තීන්දුව තීරණ ගද්දී මේවයින් යැපෙන යම් යම් වෘත්තීය සමිති ඉන්නවා. යම් යම් මේවත් එක්ක කටයුතු කරන මේවා පාවිච්චි කරලා තමුන්ගේ ඒ වෘත්තීය අයිතිවාසිකම් නෙමෙයි තමුන්ගේ සාක්කුව මේ පුරව ගන්න යම් යම් කල්ලි කණ්ඩායම් ඉන්නවා. එතකොට මේ ඒ වෘත්තීය සමිති එකතු වෙලා ඒ වෘත්තීය සමිති උත්සාහ කරනවා හැම වෙලාවෙම අමාත්‍යංශයටත් අමාත්‍යවරයටත් එහෙමත් නැත්නම් රජයටත් බලපෑම් කරන්න. ඉතින් ඒ නිසා ඒ වෘත්තීය සමිති වලට මං හිතන්නේ අපි ඒ කරුණු කාරණා පැහැදිලි කරලා දීලා ගන්න ඕන තීන්දුව තීරණ නොබිය වරගෙන කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා විදුලි බල මණ්ඩලයත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් දෙකේම අද සාධනීය තැනකට අපිට ඉදිරියට ඉස්සරහට ගෙනියන්න පුළුවන්කමක් අද අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉන්ධන සැපයුම ඉන්ධන ගබඩා කිරීම ඉන්ධන බෙදා හැරීම මේ සියලුම කරුණු කාරණා එක ගත්තහම අද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආකාරයෙන් කටයුතු කරනවා. ඒ වගේම අපි මෙතනදී කතා කරා අපේ ඇතැම් මන්ත්‍රීතුමන්ලා පරමාණුක බල ශක්තිය නිව්ක්ලියර් මේ බලාගාර මේ රට තුල ඇතිකරන එක ගැන. මම හිතන්නේ මේකේ නීති සම්පාදනය කර ගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් නීති ඇතිකර ගැනීමේ ගැටලුකාරී තත්ත්වයක් පහුගිය දවස්වල තිබුණා. ඒකට ගරු ඇමතිතුමාත් ඒ වගේම අමාත්‍යංශයත් එකතු වෙලා එලේකම්වරු එකතු වෙලා ඒ විශේෂඥයින්ගේ උපදෙස් අරගෙන ජාත්‍යන්තරයේ උපදෙස් අරගෙන මේ වෙද්දි කමිටුපත් කරලා අද ඒ නීති කෙටුම්පත් කරමින් ඒ නීති අංශයට ඒක යොමු කරමින් මම හිතන්නේ ඉදිරි අනාගතේ පරමාණුක බලශක්ති එහෙම නැත්නම් නිව්ක්ලියර් විදුලි බලාගාර මේ රට තුළට තව වසර දෙක තුනක් ඇතුළතවත් ලබා ගැනීමට අපි කටයුතු කරනවා. එතකොට සමහරු අපෙන් අහන්න ගත්තා මේ 70-30ට මොකද වෙන්නේ කියලා. ඒ නිසා මේවා ගලපා ගැනීමේ ක්‍රමවේද අපි ළඟ තියෙනවා. නොරොච්චෝලේ බලාගාරයේ යම් කිසි කාලෙකදී ගල්ලංගුරු බලාගාරයේ මේ රටේ මං හිතන්නේ නිශ්චිත කාලයකට ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට ආදේශකයක් විදියට අපි මේවා සැලසුම් කරගෙන යනවා. ඒ නිසා අපි කවදාවත් තීන්දුව තීරණ අරගෙන නැහැ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න තාක් කල් එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් අමාත්‍යංශයේ වැඩ කරන කල් අපි මේ තීන්දුව ගම්මු කියලා ජනාධිපතිතුමා 2040ට එහා ගිය වැඩපිළිවෙලක් මේ රටේ දීර්ඝ සැලැස්මක් හදද්දී ඒකට ගරු ඇමතිතුමාත් අමාත්‍යාංශයත් ගැළපෙන වැඩපිළිවෙල අපි නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ඉන්ධනත් ඒ වගේම විශේෂයෙන් විදුලිය අපි මිලදී ගැනීම මේ ගිවිසුම් වලට ගිවිසුම් ගත වෙන සෑම මොහොතකම අපි උත්සාහ කරන්නේ ඒක අනාගතයට ගැළපෙන ආකාරයට කටයුතු කරන්න. දැන් LNG ගැන කතා කරා. LNG ගැන කතා කරපු ගොඩක් අය තමුන් කතා කරන්නේ කොහොම කොතන කොයි විදිහේ ඉඳගෙනද කියන එක කල්පනා කරන්න ඕන ගරු මූලාසනයේ මන්ත්‍රී
ඇමතිතුමා බුදුහාම විනාඩි 2 කාලය තුන.
හරි. ඒ මම එහෙම කියන්නේ කෙරවල පිටි LNG බලාගාරයේ මේ වෙද්දි ඉදි වෙලා ඒ බලාගාර වලට දැන් LNG ගෙනේම විතරයි තියෙන්නේ. ඒ LNG සැපයුම ලබා දෙන ආයතන නිව් ෆෝට්‍රස් වැඩි ආතන සූදානම් වෙලා ගිවිසුම් ගත වෙන්නේදී උසාවීගේ විපක්ෂයක් තමයි පාර්ලිමේන්තුවේ දා හිටියේ. ඒ නිසා කරුවලේ ඉන්න එක ගැන කරුවලට සාප කර කර කතා කරනවා එක පහණක් හරි දල්වන්න ගියාට පස්සේ ඒක නිවන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාලා තේරුම් ගන්න ඕන අද අපි ඒ අභියෝග ටික ජයගත්තා නම් අද අපිට මේ ප්‍රශ්නේ නැහැ. හැබැයි ඒ අභියෝග තියෙද්දි අපිට පැය 24 විදුලිය දෙන්න පුළුවන් තත්වයක් තිබුණා. අවුරුද්ද පුරාවට ගිය ජනවාරි පළවෙනිදා ඉඳලා අපි වගකීමෙන් කිව්වා 23 අවුරුද්ද අපි කරුවලේ එක දවසක්වත් තියන්නේ නැහැ කියලා. අපිට පුළුවන්කම ලැබුණා පැය 24 දින 365 අපිට පුළුවන්කම ලැබුණා විදුලිය ලබා දෙන්න. ඒ නිසා අපි මේ වෙනුවෙන් කටයුතු කරපු ගරු ජනාධිපතිතුමා, ඒ වගේම ගරු අමාත්‍යතුමා කාංචන විජේසේකර මැතිතුමා, ඒ වගේම මගේ සහෝදර අමාත්‍ය DV චානක, ගරු රාජ්‍ය ඇමතිතුමා වගේම අමාත්‍යාංශයේ ලේකම්වරු, අතිරේක ලේකම්වරු විශේෂයෙන් මතක් කරන්න ඕන විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී සභාපති, උපසභාපති ඇතුළු ඒ සියලුම නිලධාරීන්, ඒ වගේම සුළු සේවකයා දක්වා දැන් අද ලොකු චෝදනාවක් දෙනවා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ එහෙම නැත්නම් මේ යම් ගැටලු ගැන කියලා. හැබැයි ඒ සේවකයාට නිශ්චිත වැඩපිළිවෙලක් නියමාකාරයෙන් හැමෝම නෙමෙයි ගොඩක් බොහෝ අය පැවරපුවාම ඒගොල්ලන්ගෙන් වැඩේ ගන්න පුළුවන්කම තියෙනවා. ඇතැම් අය හිතාමතා කඩාකප්පල් කරනවා. ඇතැම් අයට එහෙම උවමනාවක් නැති බව පේනවා. කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ
වගකීම අවසන් කරන්න
අරගෙන අපි ඒ කටයුතු කරනවා. ඒ වෙනුවෙන් කටයුතු කරපු සියලුම දෙනාටත් අද මේ සභාව තුල රැඳෙමින් කතා කරලා මේ වෙනුවෙන් අපිට අදහස් දීලා යෝජනාස් දීලා අපිව ශක්තිමත් කරපු සියලුම ගරු සහෝදර ඇමතිවරුන්ටත් මන්ත්‍රීවරුන්ටත් ස්තුතිවන්ත වෙමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. විදුලි බලහා බලශක්ති අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 119 කාර්ක සභාව එකකද පාර්ලිමේන්තුව යළි රැස් වෙයි. ශීර්ෂාංක 119 සංශෝධන රහිතව කාර්ක සභාවේදී සම්මත වූ බව එම සභාවට දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ විෂයාංක 2 ඉදිරිපත් කිරීම සභානායකතුමා.
ගරු මූලාංශ මන්ත්‍රීතුමනි, අද දින න්‍යායපත්‍රයේ අංක 2 ඉදිරිපත් කරනවා.
සභාව එකකද?
ආයි.
අංක 3 ඉදිරිපත්
කරනවා. අංක 3 ඉදිරිපත් කරනවා.
සභාව එකකද?
ආයි.
අංක 4 සහන ප්‍රජා සංවර්ධන පදනම සංස්ථාගත කිරීමේ 50 කෙටුම්පත දෙවරම කියවීම
ඉදිරිපත් කරනවා. පනත් කෙටුම්පත දෙවනවර කීවේ.
සභාව එකඟද?
ආයි.
පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාව වෙත යොමු කරනු ලැබේ. අංක
අදින්නේ යපත්‍රයේ
අංක 5
සමාධි භාවනහා යෝග්‍යා මධ්‍යස්ථානයේ පනත් කෙටුම්පත දෙවනවර කීවේ.
සභාව එකඟද?
ආයි.
එම පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ය සභාවෙත් යොමු කරනු ලැබේ. ඊළඟට අංක
අද දින න්‍යායපත්‍ය අංක 6 රුහුණු උද්දානීය සංවිධානීය සංස්ථාගත රීමේ 50 කිනුපත දෙවනවර කියවීම ඉදිරිපත් කරයි.
ස්වභාවිකවද?
ආයි.
එමක් 50 කිනුපත විවස්තදායක ස්ථාවර කාර්ය සභාව වෙත යොමු කරනු ලැබේ.
අද දින න්‍යායපත්‍රයේ අංක 7 මාතර සමය සංවිධානීය සංස්ථාගත රීමේ 50 කිනුපත දෙවනවර කියවීම ඉදිරිපත් කරයි.
ස්වභාවිකවද?
ආයි.
එම 50 කෙටුම්පත විවස්ථාදායක කාර්ක සභාව වෙත යොමු කරනු ලැබේ.
අද දින න්‍යායපත්‍රයේ අංක 8 ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමයේ සංස්ථාගත රීමේ 50 කෙටුම්පත දෙවනවර කියවීම ඉදිරිපත් කරයි.
ස්වභාවිකවද?
ආයි.
එම 50 කෙටුම්පත විවස්ථාදායක ස්ථාවර කාර්ක සභාව වෙත යොමු කරනු ලැබේ.
මෙම
ගරු
සභාව 2023 නොවැම්බර් මාස 25 සෙනසුරාදා පූර්වභාග 9:30ට රැස් වූයි.
සභාව කල්තබණ්‍ය අවස්ථාවේ යෝජනාව ගරු ලලිත් වර්ණකුමාර් මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසනේ වන්දිතුමනි. සභාව කල්තබණ අවස්ථාවේ යෝජනාව 2023/11/24 අද වන විට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මෙරට සමස්ත සමාජයට විශාල ගැටලුවක් වී ඇත. මත්ද්‍රව්‍ය වෙළඳාම සහ සංවිධානාත්මක අපරාධ කල්ලි අතරද ඇත්තේ ඉතා සමීප සම්බන්ධතාවකි. තරුණ පරපුර බිඳගනිමින් මහා පරිමාණයේ සිදුකරන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා කෝටි ගණන් අයතා මුදල් ඉපයීම මෙන්ම විවිධ ආකාරයේ වත්කම් රැස් කිරීම මේ හා සම්බන්ධ ජාවරම් කරුවන් ක්‍රියා කරමින් ඇති බව පහුගිය කාලයේ සිදුවීම් වලින් පැහැදිලි වේ. එම නිසා මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ හරහා උපයන නීති විරෝධී වත්කම් ඉපයීම් කඩිනමින් රාජසන්ත කළ හැකි නව නීතියක් ගෙන ඒමට කටයුතු කළ යුතුයයි මෙම ගරු සභාවට යෝජනා කරමි. ඇත්තරම මුලාසනය කරු මන්ත්‍රීතුමනි, වර්තමානයේ අපි ඉතාමත්ම විශාල වශයෙන් දෙමව්පියන් වැඩිහිටියන් දුක් විඳින වැඩපිළිවෙලක් තමයි මේ මත්ද්‍රව්‍ය කියන එක. ඒක තුළ අපි දකිනවා දිනෙන් දින අඩු වෙනවා වෙනුවට මොනතරම් නීති ගෙනාවත් මොනතරම් නීති වෙනස් කරලා ගෙනාවත් නමුත් දිනෙන් දින මේ ව්‍යාපාරයක් බවට පත්වෙමින් මේක ඉතාමත්ම විශාල යාන්ත්‍රණයක් බවට පත්වලා තියෙනවා. ඇත්තට අපි දන්නේ නැහැ කොහෙන්ද මේව එන්නේ කොහොම එනවද කියලා. මේක අපි දූපතක් අපේ මුළු වටේම මොහොතෙන් වටවෙච්ච රටක් වුණාට පිටරටින් එන මේ ජාවාරම් මේ මත්ද්‍රව්‍ය කොයි ආකාරයේ මේ රට ඇතුළට එනවද කියන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේකට යම් කිසි විදිහකට සමහරක් වෙලාවට මේ නීතිය පිළිබඳව ඉන්න ඉහළ අය සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලනය පිළිබඳව ඉහළ අය සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ ව්‍යාපාරික අය සම්බන්ධ වෙන්න පුළුවන්. කවුරු කොහොම වුණත් මොනෝ අස්සයක් මේ තුළ ක්‍රියාත්මක වෙනවා කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මොකද එහෙම නොවෙන්න මේ රටේ මේ තරම් සූක්ෂම ලෙස මේවා මේ ගේන්න පුළුවන් කමක් හැකියාවක් ඇත්තටම නැහැ. මොකද අපි දකිනවා සමහරක් වෙලාවට මොන නීති ගෙනාවත් නීති වෙනස් කරලා ගෙනාවත් ඒ නීති වලට අනුව හැඩගැස්සিলা මේ පහල ඉන්න අන්තිම අසරණයෙක් තමයි දඬුවම් විඳින්නේ හා ඒ දඩවලට යටත් වෙන්නේ. හැබැයි මහා පරිමාණයේ ගේන කිසි කෙනෙක් කිසි දවසක ඒ අය මේ නීතියට අසු වෙලා නැහැ. බොහෝ වෙලාවට 1 දශම ගාණක් විතරයි එහෙම අහුවෙලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ මේ අය තුල ඒ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයත් එක්ක හා පාතාලයත් එක්ක තියෙන සම්බන්ධතාවය අතිවිශාලයි. ඒ නිසා ඒ කාරණා දෙක තුල අතිවිශාල මිල මුදල් හම්බ කරලා තියෙනවා මේ අයගේ. මේවා නීත්‍යානුකූලව බලලා ඔප්පු වෙනවා නම් අපි කියන්නේ මේ සියලු දේපල රාජසන්ත කරන්න ඕන. එහෙම නොකරනවා නම් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. මොකද අපේ මේ දුවා දරුවෝ ඉදිරි අනාගතය අපි ගොඩනගා ගන්න අනාගතය හැඩ ඒ දරුවන්ට අනාගතයක් අපි පාදලා දෙන්න අපේ වගකීම වැඩිහිටිය හැටියට අපේ වගකීම අපි තාම මහ කාලයක් මේ වෙ ජීවත් වෙද ගන්න මේ කතා කරලා වාඩි වෙන තප්පරයටත් අපි බැලලා වැටෙන්න පුළුවන්. ඒ වගේ වකවානුවක් තියෙන නමුත් ඉදිරි දරුවෝ අනාගතේ ඒ දරුවන්ට එතන අපි හදලා දෙන්න ඕනේ. හදන්න නීති උපරිම ලෙස ගේන්න ඕනේ. අපි දන්නවා කාලයක් තිස්සේ මීට පෙර පිලිපීන තුල පාරක් ගානේ විශාල වශයෙන් මේ මත්ද්‍රව්‍ය භාවිත කරපු හිටිය. හැබැයි එක නායකයෙක් ඇවිල්ලා ඒ සියලුම දෙනා තරහදීම නොබලා ඒ ඒවට මැදිහත් වෙච්ච මුල් වෙච්ච සියලු දෙනා සමූහ වෙච්ච දෙයක් නැති තැනට ගෙනල්ලා මහා මුදුර කියලා දාලා තියෙන හෙලිකොප්ටර් වලින්. එහෙම තමයි නීතියෙන් බැරි නම් ඒ ආකාරයෙන් හරි ගොඩනැගුවේ නැත්නම් මේ සමාජය අපිට ගොඩනගන්න බෑ. අපි දන්නවා දැන් ඇත්තටම මේ සංඛ්‍යාලයකට ගත්තොත් සාමාන්‍යයෙන් මේ අයිස් හෙරෝයින් කියන මද්දව්‍ය තුල සාමාන්‍යයෙන් 2017 51,000 වගේ තමයි ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. 2022 වෙනකොට 69,000 බවට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ ඒ ඒ උනාට අයිස් කියන මද්දව්‍ය තුල 2017 එක්කෙනෙක්වත් නැහැ. හැබැයි 2018 257ක් ඉන්නවා. හැබැයි 2022 වෙනකොට 22,631ක් මේ ඩැබ්බැහි වෙලා තියෙන මේ සංඛ්‍යාලයක නනුව. ඉතින් අපි මොනතරම් ආකාරයේ ව්‍යාප්ත වෙලාද කියන එක අපිට ඉදින්ම පේනවා. මොකද මේ එන්නෙන් අඩු වෙනව වෙනුවට මේ නීති සම්පාදනය කරන්න අපිට මතක අපේ අධිකරණ ඇමතුමාට අපි මේ හෙරොයින් කියන එක තුලට දඩයක් ගහන්න බැරි තැන තිබුණා. ඒ කියන්නේ නම ඒ නමට නීතියක් තිබුණේ නැහැ. නමුත් අපි නීති සංශෝධනය කරලා 50 වෙනස් කළා. ඒකට අවශ්‍ය ඒ ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා අපි මේ පාර්ලිමේන්තුව තුලින්. නමුත් ඒ වුණාට අද එන්නෙන් ශීඝ්‍රයෙන් වැඩි වෙලා විශේෂයෙන්ම මේ හෙරෝයින් වලට වඩා එහා ගිය මේ පනා පිට දැක දැක දිරාපත් වෙලා මැරලා වැටෙන අයිස් කියන ඒ මත්සව්වේ මේ තරම් ඉක්මනට මේ රට තුල ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා මේවට අපි ඒ නීති මේ කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම අපි දන්නවා මද්දනාගාරවල ගත්තාම සාමාන්‍යයෙන් ලංකාවේ බන්ධනාගාරේ 18,000 19,000 උපරින් 20,000කට තමයි සීමා වෙලා තින්නේ. නමුත් දැන් 27,000කට වැඩි බන්ධනාගාරක රැඳියන් ඉන්න ඒකෙන් 85%ක් ඉන්න මේ මද්දව්‍ය සම්බන්ධ වෙනත් දේවල් වල බොහොම සුළු පොටසක් ඉන්නේ. ඒ 85%කට අධික ප්‍රමාණයක් ඉන්නේ ඉඳ නැති වුණත් එයාට පහසු කරන්නටත් ඒ ඉන්නේ විශාල ප්‍රමාණයක් මේ මද්ද්‍රව්‍යත් එක්ක සම්බන්ධකම් තියෙන. ඒ වගේ තමයි විශේෂයෙන්ම අපි බැලුවොත් එහෙම 2022 වර්ෂය තුළ මත්පැන් වැඩිකරුවන් බන්ධනාගාර ගත වෙලා තියෙනවා 60.69% වෙනකොට. හැබැයි මත් පැන් වලින් 109.7% අති විශාල ප්‍රමාණයක් මේ මද්දසාර වලින් මේ රටේ වෙන බන්ධනාගාර වෙනවා. ඒ බන්ධනාගාර වල පාඩුව විශේෂයෙන්ම රජයක් හැටියට බන්ධනාගාරකයි කියලා ඩොකා නොබී ඉන්න දෙයක් නැහැ. ඒ ඇකින් දෙයක් උපයන්නේ නැහැ. එතනනුත් අපි වේදමක් යනවා. එතනනුත් වේදමක් ගිහිල්ලා තවත් පාඩුවක් තමයි අපිට ඇත්තට මේ රජයට දරන්න වෙලා තියෙන්නේ. සමහර මේ එක එක අවස්ථාවක් තියෙන අපි ඉස්සර හඳුනාගත්ත ඉස්සර හඳුනාගත්ත මේ භාවිත කරන අයව පුනරුත්ථාපනය කර ඇත්තටම ඒ අපිට මතකයි 2001 තියෙන සංඛ්‍යාලයක 2018
මොදුනාට විනාඩියක කාලයක් තියෙනවා.
2018 5000කට අධික ප්‍රමාණයක් පුනරුත්ථාපනය කරලා තියෙනවා. 2019 ඒත් 5000කට ආසන්න ප්‍රමාණයක්. හැබැයි 2020, 2021, 2022 1500කට වගේ ප්‍රමාණයක් තමයි පුනරුත්ථාපනය කරලා තියෙන්නේ. එතන පස්සයක් තියෙන අතර බීම සම්පූර්ණයෙන් වැඩි වෙලා තියෙනවා මේ මද්ද්‍රව්‍ය. හැබැයි පුනරුත්ථාපනය කරන එක තවත් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මෙතන මොනක් හෝ යම්සි ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා ඒක අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේම දැඩි
නීතිය අවසන් කරන්න කාලය අවසන්යි.
නීතිය පාවිච්චි කරන නීතිය අනීතියට හැටියට සලකලා මේට සහයෝග දෙන සියලු දෙනාටමත් ඒ දඬුවම ලබා දෙන්න ඕනේ කියලා විශේෂයෙන් මතක් කරන බොහොම ස්තුතියි.
සුදී මිලට මේ යෝජනා ස්ථිර කිරීම කරු සුදත් මංජුල මැතිතුමා විනාඩි 7ක කාලයක් තියෙනවා.
කරු මුලසුනේ මන්ත්‍රීතුමනි, කාලානුරූපෝ ඊටාම ඵලදායි යෝජනාවක් අද සභාව කල්තබන අවස්ථාවේදී ඉදිරිපත් කරපු අපේ ලලිත් වර්ණකුමාර මංජු මැතිතුමාට ස්තුතිවන්ත වෙන ගමන් විශේෂයෙන්ම මේ යෝජනාව ස්ථිර කරමින් මේ පිළිබඳව කරුණු දක්වන්න මම බලාපොරොත්තු වෙනවා. ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, අපේ රටේ අද ජාතික ව්‍යසනේ හැටියට අපි දකින්නේ මත් ද්‍රව්‍ය, මත් රකුසා. අද අපි සමස්ත සමාජයම අපි බෞද්ධ අතිබහුතරයක් බෞද්ධයෝ ජීවත් වෙන මේ රටේ අපි කරුණු විග්‍රහ කරලා බැලුවොත් මද්ද්‍රව්‍ය භාවිතය දෙවන්ත විදිහට වර්ධනය වෙලා තියෙනවා. මේ පිටිපස්සේ විවිධ විදිහේ ජාවාරම් කරුවන් ඉන්නවා. මේකට දේශපාලන සහයෝගයන්, ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහයන්, ඒ වගේම පොලිසිය අනුග්‍රහයත් ලැබෙනවා කියන එක විවාදයකින් තොරව අපි පිළිගත යුතු කාරණාවක්. අද මේ රටේ වැඩිම ධනස්කන්ධයක් තියෙන්නේ, වැඩිම වත්කම් ප්‍රමාණයක් තියෙන්නේ මේ ජාවාරම්කරුවන්ට, විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කියන එක අපි කවුරුත් දන්න කාරණයක්. ඉතින් මේ අපේ මන්ත්‍රීතුමාගේ යෝජනාව තුළ තියෙන්නේ මේ අයථා විදිහට උපයන සමාජයේ විරෝධී ක්‍රියා මගින් උපයා ගන්න මේ ධනය පිළිබඳ අධ්‍යයනයක් කරලා මේ සියලු දේපල රජයේ සතු කරන වැඩපිළිවෙලකට අවශ්‍ය නීති සම්පාදනය කරන්න කියන යෝජනාව. ඉතින් මේ කාරණාව දිහා අපි බලපුවාම අද පාසල් ශිෂ්‍යයන් හැටියට අවුරුදු 14 පණිනකොට ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි 35%කට වැඩිය මත්ද්‍රව්‍ය සඳහා අපේ රටේ දරුවන් යොමු වෙලා තියෙන වකවානුවක්. අද අපේ රටේ පාසල් පද්ධතිය තුල විනය ශික්ෂණය දෙවන්ත විදියට පිරිහිලා විදුහල්පතිවරයාට ගුරුවරයාට පාසල පරිපාලනය කරගැනීමේ අභියෝගයක් ඇති වෙලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය නිසා. අද නාගරිකව විතරක් නෙවෙයි ගමේ පාසල් පද්ධතියට පවා මේ මත්ද්‍රව්‍ය ඇතුල් වෙලා, මේ අයිස් කියන මත්ද්‍රව්‍ය මං හිතන්නේ ඉතාම ව්‍යසනකාරී මත්ද්‍රව්‍යයක්. හෙරොයින් මත්ද්‍රව්‍යයටත් වඩා දීර්ඝකාලීනව, කෙටි කාලීනව ඉතාම අයහපත් ප්‍රතිඵල ලැබෙන ඉතාම නරක මත්ද්‍රව්‍යයක් හැටියට අපි දකිනවා. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පාලනය කරන්න අද රේගුවට පාලනය කරන්න අපහසු මට්ටමක් තියෙනවා. ඒ වගේම අපි දකිනවා මුහුදු මාර්ගයෙන් මේ මත්ද්‍රව්‍ය ගේනවා, විවිධ විදියට අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා, විනාශ කරනවා කියලා මාධ්‍ය දකිනවා. අපි දන්නේ නැහැ මේක විනාශ වෙනවද, නැවතත් මේ ක්‍රියාවලිය එහෙම නැත්නම් මේ වෙළඳපොළට මේ මත්ද්‍රව්‍ය එනවද කියන කාරණාව. ඒක නිසා මේ පිළිබඳව විශේෂයෙන් මේ සභාවේ අපේ ඉන්නවා මේ මොහොතේ අපේ කම්කරු අමාත්‍යතුමා, මනුෂ නානායක්කාර මැතිතුමා, ඒ වගේම අධිකරණ මැතිතුමා, අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගය අරගෙන මේ පිළිබඳව පැහැදිලි තීන්දුව තීරණ අරගෙන මේ මත්ද්‍රව්‍ය හා අනිකුත් සමාජ විරෝධී ක්‍රියා හරහා උපයන ඒ ධනය නීතියානුකූලවම රජයේ සතු කරලා ඒ අයට එවැනි ක්‍රියාමාර්ගවලට යොමු නොවන තත්ත්වයක් ඇතිකරන්න කටයුතු කිරීම ඉතාම කාලෝචිත කාරණාවක්. මේ පිළිබඳ දැඩි නීති රීති ක්‍රියාත්මක නොකළොත් මං හිතන්නේ අනාගතයේ අපේ දරු දරියෝ වැඩි දෙනෙක් පුනරුත්ථාපන කඳවුරුවල තමයි ඉන්නේ. අද දක්ෂ දරුවෝ තමන්ගේ අවුරුදු 14-15 යනකොට දෙමව්පියන්ට සිද්ධ වෙනවා පොලිස් අත්අඩංගුවට ගිහින් අන්තිමේ පුනරුත්ථාපන කඳවුරට යන්න. මේ දරුවා නිසි විදියට සමාජගත කරන්න පුළුවන් වුණොත් අපේ මුලසුනේ මන්ත්‍රීතුමනි වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, මේ රටට වැඩදායී පුරවැසියෙක් කරගන්න අපිට පුළුවන්. ඒ නිසා ඒ සඳහා හොඳ මාර්ගෝපදේශයක් මේ යෝජනාව හරහා ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන්. ඒ හරහා මේ ජාවාරම් කරුවන් බියට පත් වෙනවා, ඒ අය උපයනේ නීති විරෝධී ධනය ඒ අයට රිසි පරිදි පාවිච්චි කරන්න බැරි වෙනවයි කියන කාරණය ඒ අය දැනගන්නවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ පිළිබඳ දැඩි අධ්‍යයනයක් කරලා ඉතා කඩිනමින් මේ සඳහා අවශ්‍ය නීති රීති සකස් කරලා මේ රටේ මේ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී අනිකුත් ව්‍යාපාර සියල්ල
සහනමට
ලක් වෙන ආකාරයට, පාලනයට ලක් වෙන ආකාරයට අවශ්‍ය නීති රීති සම්පාදනය කරන්න කියන ඉල්ලීමත් කරමින් අපේ ලලිත් වර්ණකුමාර මංජු මැතිතුමා මං හිතන්නේ අද කාලානුරූප ඉතා ඵලදායී යෝජනාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් මේ සභාවේ ගෞරවයත් එතුමාට ප්‍රකාශ කරන ගමන් නැවත අපේ මනුෂ්‍ය නානායක්කාර මැතිතුමාගෙන් ඉල්ලීම කරනවා මීට අදාළව අධිකරණ අමාත්‍යතුමා සමග ඒකාබද්ධව කඩිනම් නීති රීති සකස් කරලා මේ පිළිබඳ නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරමින් මම නිරන බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි මිලන ගරු චින්තක අමල් මායදුන්න මැතිතුමා, විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මුලසුන මන්ත්‍රීතුමනි, ලලිත් වන්නකුර මන්ත්‍රීතුමා විසින් ගෙනාපු යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක්. අද මේ වෙනකොට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය රට පුරා වෙලාගෙන ඉවරයි. රටේ අනාගත පරපුර සම්පූර්ණයෙන්ම නැති කරලා දමාපු මහා වෛරයක් බඳු දෙයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා අද මේ මත්ද්‍රව්‍ය වසංගතය. විශේෂයෙන් මේ මත්ද්‍රව්‍ය වසංගතය රට පුරාවට ගේන
මහා පරිමාණයේ කණ්ඩායම් එක්ක ඈඳිත්‍රිට තව ජාලයක් තියෙනවා. ඒ ජාලය තමයි සමහරක් වෙලාවට නීතිය. ඒ ජාලය තමයි සමහරක් වෙලාවට පාතාලේ. මේ විශේෂයෙන් මේ පාතාලයේ වර්ධනය වෙන්නේ මේ මත්ද්‍රව්‍ය රටට ගේන ජාවාරංකාරයොත් එක්ක. මොකද ඒ ජාවාරංකාරයාගේ ජාවාරං ක්‍රියාත්මක කරන්න විශේෂයෙන් මේ මත්ද්‍රව්‍ය ඉවහල් වෙනවා කියන කාරණාව මතක් කරන්න ඕන ගරු සභාපතිතුමනි. ඒ වගේම අපි දකිනවා අපේ සමාජයේ මේ අනාගත පරපුර අපේ දරුවෝ මේ සමාජය තුළ එදා ක්‍රීඩා කෞශල්‍යතාවයන් ඉදිරිපත් කරපු දරුවෝ අද මුළු ගැන්ඩිලා. අද සමාජයේ මේ සමහරක් වෙලාවට මේ දුරකථනයට ඇඩික් වෙලා, එහෙම නැත්නම් මේ මත්ද්‍රව්‍යයට ඇඩික් වෙලා, එහෙම නැත්නම් වෙනත් ආකාරයකට ඇඩික් වෙලා මේගොල්ලන්ගේ සමාජයේ සම්පූර්ණයෙන්ම ජීවිකාව නැති වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම විවිධ ආකාරයේ රැකියාවල විශේෂයෙන්ම අපි දැක්කා මේ පාතාලට සම්බන්ධ උදවිය මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පුදුමාකාර විදිහට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පිටරටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල හැංගිලා ඉඳගෙන නමුත් අපේ රට විනාශ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි කළ යුතු කාර්යය වෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ ඊට අවශ්‍ය කරන නීති සම්පාදනය කරලා ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙළ හැටියට අපි මේ අධිකරණයට සම්පූර්ණ පූර්ණ බලතලය ලබා දිය යුතුයි. ඒ වගේම ගරු මූලාසන මන්ත්‍රීතුමනි අපි දැක්කා පහුගිය කාලය තුළ අධිකරණයනුත් මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා මත්ද්‍රව්‍ය නිසා හොරකම් කරලා පාතාලට සම්බන්ධ උදවිය සිරගත වෙනකොට සමහරක් අයට අප ලබා දීමේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ මේ අයගේ මේ සුපිරි කෝටිපතියෝ සුපිරි ධනවත්තු විදිහට බැංකු ගිණුම් වෙන වෙන ස්ථානවල ස්ථානගත කරලා, ඒ වගේම ඒ අයට සම්බන්ධ අනිත් පුරවැසියෝ ගාවට මේ බැංකු ගිණුම් ගත කරලා සුපිරි පැලැන්තිය ජීවිතයක් ගත කරන මේ අය. මොකද මේගොල්ලන්ට නිකල් ලැබෙන ධනය මේක. ඒ නිසා මිනිස්සු බය කරලා මිනිස්සුන්ගේ ජීවිත නැති කරලා, ඒ වගේම මත්ද්‍රව්‍ය තුලින් මේ සමාජය නැති කරන මේ වැඩපිළිවෙලට මට අපිට දැනෙන දේ තමයි මේ නීතිය මීට වැඩිය ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණාව. ඒ නිසා මේ සියලු දෙනාගේ මත්ද්‍රව්‍යයට සම්බන්ධ ජාවාරම් කරන මේ සියලු දෙනාගේම දේපල රාජසන්තයක් කළ යුතුයි. ඒ රාජසන්තයක් කිරීමට අවශ්‍ය පූර්ණ බලය ඒ බලතල මේ පාර්ලිමේන්තුව තුළින් ලබා දිය යුතුයි. ඒ නිසා ඒ නීතිය සම්පාදනය විය යුතුයි. ඒ නීතිය සම්පාදනය කරන්න අපි සියලු දෙනාගේම එකඟත්වය මම හිතන්නේ මේ වෙනකොට ලබා දෙනවා කියන කාරණා විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම අපි දැක්ක මේ පහුගිය කාලය තුළම මේ පාතාල ඉසෝසවන්න සමහරක් වෙලාවට පොලිස් නිලධාරීන් ඒ අනුව ක්‍රියාත්මක කරනකොට ඉහළ පොලිස් නිලධාරීන් ඒ පහළ පොලිස් නිලධාරීන්ට ඒ අවස්ථාව දෙන්නේ නැහැ. ඒ පහළ පොලිස් නිලධාරීන් ඒ සේවා ස්ථානවල ස්ථානමාරු කරනවා. සමහරක් වෙලාවට ඒ අය මේ අයගේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගෙත් ඒ වගේම මත්ද්‍රව්‍ය විකුණන අයගෙත් අතකොළු බවට පත් වෙලා තියෙනවා මේ නීතියේ යම් යම් කොටස්. ඒ නිසා අපි කියන්නේ විශේෂයෙන් මේ අධිකරණයට එනකොට මේ මත්ද්‍රව්‍ය මේ රටේ සමාජයේ විනාශ කරන ජාවාරංකාරය වෙනකොට උසාවියේ සිටින නීතිඥ මහතුරු තමන්ගේ සාක්කුවට දාගන්න රුපියල් සතවලට වැඩිය තමන්ගේ ගෙදර ඉන්න දරුවා ගැන, තමන්ගේ ගෙදර ඉන්න පවුල ගැන, තමන්ගේ ගෙදර ජීවිතය ගැනවත් හිතලා ඒ අය වෙනුවෙන් ඉදිරිපත් නොවී සිටිය යුතුයි කියන කාරණාව මම හිතන්නේ මම දකින්නේ. ඒ නිසා රුපියල් සතවලට යටත් වෙලා ඉන්නේ සමහරක් නීතිඥ මහත්තුරු මේ උසාවියේ මේ අය සමහරක් වෙලාවට මේ මත්ද්‍රව්‍ය ඒ නීතිපති දෙපාර්තමේන්තුව වලට ගිහිල්ලා එනකොට ෆයිල් ටිකේ වෙනස් වෙනවා. සමහරක් වෙලාවට ඒ අයගේ මත්ද්‍රව්‍ය වලට සමහරක් වෙලාවට එව්වා දත්කුඩු බවට පත් වෙනවා. මෙවැනි ක්‍රියාවලියන් මේව තුල සිද්ධ වෙලා තියෙන අනන්ත අප්‍රමාණ අපි දැක්කා. මහා පරිමාණේ බෝට්ටුවෙන් එන ඒ මත්ද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා ගොඩබිමට ඇවිල්ලා මත්ද්‍රව්‍ය ටික අත්තනංගෝට අරගෙන ඒ අත්තනංගෝට අරගෙන ඊළඟ නඩුවාරේ වලට යනකොට සමහරක් වෙලාවට මේ මත්ද්‍රව්‍ය මේ පාම්පිටි බවට පත් වෙලා, එහෙම නැත්නම් මිනිඅලු බවට පත් වෙලා මෙවැනි තත්ත්වයක් මෙවැනි වාතාවරණයක් මේ රට තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා නීතිය සැමට කාටත් පොදු නීතියක් බවට පත් කරලා අධිකරණය තුල මේ අයට නිසි දඬුවම් ලබා දෙීමේ කටයුතු කරනවා. වගේම මෙයාගේ සෑම දෙයකම ඒ අපි හොයන්න ඕන විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව, ඒ වගේම අපේ රටේ රාජ්‍ය රහස් ඔත්තු සේවාවන් විවිධ ආරක්ෂකයන් සමේ රටේ ඉන්නවා. ඒ ඒ ආරක්ෂක ඔත්තු සේවන් බලන්න ඕන හිටියටියම වැඩිපුර يعني කෝටිපතියෙක් වෙච්ච පුජ්‍යලයා කොහමද? මෙයාගේ බැංකු ගිණුම් ගත උනේ කොහමද?
මෙයාගේ
දේපල තියාගන්නේ කොහමද? මේ වගේ දේවල් ක්‍රියාකාරකම් හොයලා ඒකට අවශ්‍ය වැට බැඳලා නීතිය ක්‍රියාත්මක කරන තැනට ගේන නිසා ගරු මංජුල මන්ත්‍රීතුමා ගෙනාපු ඒ යෝජනාව ඇත්ත වශයෙන්ම කාලෝචිත යෝජනාවක්. අපේ රටේ ගරු මන්ත්‍රීතුමනි, අපේ රටේ මේ සමාජයේ නැවත ගොඩනගන්න නම්, සමාජයේ මේ තාරුණ්‍ය ඉදිරියට ගේන්න නම්, රට නැවත සංවර්ධනය කරන්න නම් අපි මේකට වැට බැඳිය යුතුයි. ඒකට අවශ්‍ය වැට පිළිවෙල ක්‍රියාත්මක කරන්න මේ පාර්ලිමේන්තුවෙන් කටයුතු කරන්න කියන ගෞරවනීය ඉල්ලීම කරමින් නියඳෙනවා.
ස්තුතියි මිලන ගරු සුදර්ශන දෙනපිටිය මන්ත්‍රීතුමා. විනාඩි 3ක කාලයක් තියෙනවා.
ගරු මුලසනාධිපති මන්ත්‍රීතුමනි, ඉතාම වැදගත් කාලෝචිත යෝජනාවක් ගරු ලලිත් වර්ණකුමාර මහත්මයා ගෙනාවේ. ලෝකෙම තියෙන ප්‍රශ්නයක්, අපේ රටේ අහිංසක දරුවෝ විනාශ වෙනවා බලාගෙන අපි සියලු දෙනාම ඉන්නවා. මේ කටයුත්ත කිරීමේදී මේකට කිසිම මේ සල්ලි මේ මුදල් කිසිම තැනක සඳහන් වෙන්නේ කොහොමද එන්නේ, මොනවත් කිසිම දෙයක් හොයාගන්න බැරි තත්ත්වයටපත් වෙලා මේ මධ්‍යන ජාවාරම්කරුවන් නිකන් ඉඳගෙන විශාල වශයෙන් මුදල් හොයනවා අපි දකිනවා. හැබැයි අපි මෙච්චර තාක්ෂණයේ ඉහළ තිබිලා, තාක්ෂණය හොඳටම භාවිතා කරන්න පුළුවන් හැකියාව තිබිලා මේව අල්ලන්න බෑ කියනවා නම් ඒකත් ප්‍රශ්නයක්. මං හිතන්නේ ආරක්ෂාව, මේ අල්ලන නිලධාරීන්ගේ ආරක්ෂාව රහස්‍යභාවය තමයි අංක එක විය යුත්තේ. ඒක රහසක් විය යුතුයි. කවුද අල්ලන්නේ, කොහොමද අල්ලන්නේ, ඒව මාධ්‍යයට එන්න ඕනේ නැහැ. ඒක තමයි අංක එක විය යුත්තේ. එහෙම වුණොත් මේ නිලධාරීන් දක්ෂ නිලධාරීන් ඉන්නවා. දක්ෂ නිලධාරීන් ඉන්න මේ නිලධාරීන්ට පුළුවන් ඒ ආකාරයෙන් අල්ලන්න. හැබැයි ඒගොල්ලන්ගේ බලාගන්නේ නැත්තම්, ඒගොල්ලන්ගේ රහස්‍යභාවය එළියට දෙනවා නම් ඒක ප්‍රශ්නයක්. ඔය වගේ තිබ්බ LTT ත්‍රස්තවාදීන් කාලෙත් ඔය වගේම සිදුවීම් තිබ්බා. හොඳ සේෆ් හවුස් ටික අල්ලලා දුන්නා. අල්ලලා දුන්නම උනේ මොකද්ද? සේෆ් හවුස් ටික ඒ වෙලාවේ හිටපු රට පාවලා දෙන්නන් අල්ලලා දුන්නා. එළියට එළියට ගත්තා. ඒ වගේ ගිහිල්ලා මාධ්‍යත් එක්ක ගිහිල්ලා පෙන්නලා දුන්නා. ඒ වල තිබ්බ නම්ගම් ලැයිස්තු සියල්ලම දුන්නා. අපේ ඉන්ෆෝමන්ල් අපිට දුන්න ඉන්ෆෝමේෂන් දෙන සියලු දෙනා අල්ලලා දුන්නා. ඒකේ මුනේ මොකද්ද? අන්තිමට අර කර්නල් මුතාලිෆ්ලා වගේ දක්ෂ නිලධාරීන් විශාල ප්‍රමාණයක් මරලා දැම්මා. ඒ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්. ඒ වගේම තමයි මේකත්. මේවා එළියට යන්න දෙන්න හොඳ නැහැ. ඒකෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මේ අල්ලන්න ගිහිල්ලා ඇල්ලුවාම ඒවා එළියට යනවා නම් ඒක ලොකුම ප්‍රශ්නයක්. මේවට වෙනමම කණ්ඩායම් ඇති කළ යුතුයි. මේ මුදල් පුදුම මුදල් ප්‍රමාණයක් තියෙනවා. මම නම් යෝජනා කරන්නේ මේ පරිභෝජනය කරන දේවල් හොයලා බලලා කොහෙන්ද මේවා ආවේ, වෙන වෙන අයගේ නම් වලට තියෙන්නේ.
ඔබතුමාගේ විනාඩිය කාලය ඇත.
ඇල්ලුවත් ගරු මන්ත්‍රීතුමනි, වෙන වෙන අයගේ නම් වලට තියෙන්නේ. හොයලා බලනකොට වෙන වෙන අයගේ නම් මේවා හොයලා බලන්න. කොහෙන්ද මේවා එන්නේ? කොයි විදිහටද මේවා මේ අය මේ විදිහට පාවිච්චි කරන්නේ? මේ විදිය සුකෝපභෝගී ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා හොයලා බලුවොත් මම හිතන්නේ අපිට පුළුවන් වෙයි මේකේ සුළමුළු හොයාගන්න. මේ තාක්ෂණයත් එක්කම යන්න ඕනේ. දරුවන් විනාශ කිරීම මම හිතන්නේ අපේ මීට කලින් කතා කරපු අපේ චින්තක මායදුන්න මැතුමත් කිව්වා. කොහොමද දන්නේ මේ නීතිජ මහතුරු මේ විදිහට සමහර අය මේ වගේ අපරාධකාරයන්ගේ නඩුවලට ඉදිරිපත් වෙන්නේ? මේ දරුවෝ විනාශ කළා, ලංකාවේ දරුවෝ අහිංසක දරුවෝ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා. හැබැයි මේ නඩුවලට ඉදිරිපත් වෙලා කතා කරනවා මේ අපරාධකාරයා ගැන. මේ කුඩුත් එක්ක අහුවෙලා, එහෙම නැත්නම් ඒ කරපු සියලු දේවල් එක්ක අහුවෙලා, අතේ තියෙන දේවල් මේ සියලුම සාක්ෂිත් එක්ක අහුවෙලා තියෙන මිනිස්සු ගැනත් කතා කරනවා. කතා කරලා බේරගන්න උත්සාහ
කරනවා.
ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි, මේක නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂයෙන්ම කටයුතු කරන්න, ඒ වගේම ඇබ්බැහි වූවන් පුනුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. එතකොට පුළුවන් මේක ගොඩ දාගන්න. ඇබ්බැහි වූවා කුඩුකාරයා කියලා ගෙදරට ගියාට පස්සේ, නම ගියාට පස්සේ, ගමට ගියාට පස්සේ එයා කුඩුකාරයා බවට පත් වෙනවා. කොච්චර පුනරුත්ථාපනය කරත් එළියට එන්න එයාට ඒ අරමුණක් දෙන්න ඕනේ. එයා ඊළඟට ජීවත් කොහොමද, එයාගේ කොයි විදිහටද යන්නේ, එහෙම නැත්නම් ෆොරින් එම්ප්ලොයිමන්ට් එකේ හරි කතා කරලා මොකක් හරි දෙයකට ඒ අය සම්බන්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් නිකම්ම කෙනෙක් නැවතවතාව පුනරුත්ථාපනය කරලා අපි සමාජයට දැම්මොත් එයාට ගොඩ එන්න ක්‍රමයක් නැහැ. මොකද එයා ඒ බ්‍රෑන්ඩ් එයාගේ වැදිලා ඉවරයි, එයාට ඒ ලේබල් එක වැදිලා ඉවරයි. අන්න ඒකෙන් ගලව ගන්න ඕනේ. ඉතාම ස්තුතියි මේ අවස්ථාව දුන්නට.
ස්තුතියි මිලන ගරු අමාත්‍ය මනුෂ්‍ය නායකකාර මෙතුමා. විනාඩි 8ක කාලයක් තියෙනවා.
පලසනරුඩ මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරපු යෝජනාව මං හිතන්නේ කාලෝචිත යෝජනාවක්. මේ වෙලාවේ රටක් විදියට අපි තනිව තීන්දුව ගන්න බැරි වුණා. මේ වගේ ලෝක වැසනයක් පවතින අවස්ථාවක් මේක ලෝක වැසනයක් කියන්නේ මේ මද්රබ්බි උවදුර ලෝක වැසනයක් ඒ වගේම ලෝකයේ හැම තැනම සම්බන්ධ වෙලා ජාලගත වෙලා ක්‍රියාත්මක වෙන කාරණාවක් මේක අපේ රටක් විදියට අපි මේක මඩින්න මේක මර්ධනය කරන්න ගත හැකි සියලු ක්‍රියාමාර්ග අපි අරගනිමින් ඉන්නවා සමහර වෙලාවට විපක්ෂයේ සමහර අය මේ සම්බන්ධයෙන් චෝදනා කරනවා හැබැයි මේ සම්බන්ධයෙන් අපි ගන්න තියෙන ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න ගත්තු රටක් විදියට තමයි අපි හැඳින්වෙන්නේ මොකද මේ රට අපේ රට මේ තියෙන භූගෝලීය පිහිටීමත් එක්ක අපේ රට සමහර වෙලාවට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා සමහර වෙලාවට අපේ රටේ තවත් වෙලාවට කියන මහා විශාල පරිභෝජනයක් තියෙනවා කියලා මේ සියල්ල සම්බන්ධයෙන්ම අවධානයට ලක් කළ විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශය වගේම අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් විශේෂ කටයුතු රාශියක් සිද්ධ කරනවා. එතකොට මද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ හරහා උපයන නීති විරෝධී වත්කම් සම්බන්ධව විමර්ශනය කරනු ලබන නියෝජ්‍ය පොලිස්පති අපරාධ කොට්ටාස දිසාව මගින් මේ සම්බන්ධයෙන් වත්කම් විමර්ශන සිද්ධ කරනවා රටේ හැම වෙලාවකම මේ වගේ තියෙන පැමිණිලි අනුව. ඒ වගේ අනුව කොට්ටාසය මගින් සිදු කරන ලද විමර්ශන වලින් මේ වන විට තහනම් කරලා තියෙන චංචල හා නිශ්චල දේපළ පිළිබඳ විස්තරයකුත් මම මේ සභාවට ඉදිරිපත් කරනවා. වාර්තා වෙලා තියෙනවා පැමිණිලි 1203ක්. ඒකෙන් විමර්ශනය අවසන් කරලා තියෙනවා විමර්ශන 443ක්. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 128ක්. ක්‍රියා විරහිත කර ඇති දේපළ සංඛ්‍යාව කියන්නේ දේපළ වශයෙන් ගත්තොත් රුපියල් මිලියන 1271ක්, මුදල් වශයෙන් රුපියල් මිලියන 298ක්, රත්රන් වශයෙන් රුපියල් මිලියන 105ක රත්රන්, වෙනත් රුපියල් මිලියන 5ක, මුළු වටිනාකම රුපියල් මිලියන 1679ක මුදල් ක්‍රියා විරහිත කළ හැම නැත්නම් රාජසන්තක කිරීම සිද්ධ කළා තියෙනවා. මෙලෙස මද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ හරහා උපයන නීති විරෝධී වත්කම් තහනම් කිරීම සහ රාජසන්තක කිරීමට අදාළව මේ වන විට තිබෙන නෛතික ප්‍රතිපාදනය තමයි 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධකරණයේ වැළැක්වීමේ පනත පමණයි මේ හැම එකටම යොදා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මද්‍රව්‍ය කියලා විශේෂයකුත් නැහැ. මුදල් විශුද්ධකරණයට අදාළව මේ කාරණාව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට එම පනතේ 7 වගන්තියට 90 දක්වලා තියෙන්නේ සහකාර පොලිස් අධිකාරි හෝ එයට ඉහළ නිලධාරියෙක් විසින් යම් දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ හැකි බවත් එය දින 7ක් දක්වා පමණක් වළංගු වෙන බව තමයි. එතකොට මේ වගේ අවස්ථාවකදී එම දින 7 කාලය දීර්ඝ කරගන්න මහා අධිකරණය වෙත ගිහිලා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න බව 8 වගන්තිය දක්වලා තියෙනවා. ඒ වගේම දින 7ක කාලයක් ප්‍රායෝගිකව ප්‍රමාණවත් නොවන බැවින් එය දින 14ක් දක්වා දීර්ඝ ගැනීම ඇතුළු තවත් සංශෝධන කීපයක් මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය අවබෝධ කරගෙන තියෙනවා මේ සඳහා අවශ්‍ය කරන නීති ප්‍රමාණවත් නොවන බව. ඒ නිසා තමයි මේ නීති වැඩිදුරටත් ඉදිරියට ගෙනියන්න කරාගන්න ඕන වුණේ. එතකොට මේ වගේම මද්ද්‍රව්‍ය ජාරාම්වල හෝ සංවිධානාත්මක අපරාධවල නිරත තැනැත්තන්ගේ වත්කම් පිළිබඳ විස්තර ඉහත පරිදි සිදු කරන විමර්ශනවලට අමතරව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වරයා වෙතද පොලිසිය හරහා යොමු කරනවා. එතනදී 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධකරණයේ වැළැක්වීමේ පනතේ නෛතික ගැටලු අපි මේ විදිහටම හඳුනාගෙන තියෙනවා. පොලිසිය මේ පිළිබඳ අඳුරාගෙන මහජන ආරක්ෂක අමාත්‍යංශය හරහා යෝජනා කළා තියෙනවා මේ නීතිය සංශෝධනය විය යුතුයි කියලා. එතනදී මූලික විමර්ශන වැඩපිළිවෙල යටතේ 35 වගන්තියේදී අර්ථ නිරූපණය වන්නේ ඒ වගන්තියේදී දක්වා ඇති 1.93 අංක 50 දරන මණිකා ස්වර්ණාභරණ පනත සම්බන්ධයෙන් කරුණු දක්වා ඇතත් නීති විරෝධී ක්‍රියාකාරකම් යටතේ මේ පනතේ සඳහන්ව තියලා නැහැ. ඒකයි මම කිව්වේ අර පොදු පනතමයි තියෙන්නේ. එතකොට මේ ඉතිහාසයේ බොහොම ඓතිහාසික පනත් තාම අපිට තියෙන්නේ එන්ෂන් මේ පරණ පනත්. ඒතර මේ පනත් වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවය තියෙන. ඒකයි රජයක් විදියට මේ වෙලාවේ පනත් රාශියක් සංශෝධනය කරලා මේ සිස්ටම් එකම වෙනස් කරන්නේ. ඒ නිසයි මේක එකපාරට එක රයින් වෙනස් කරන්න බෑ කාලාන්තරයක් තිස්සේ. අර කියනවා වගේ අවුරුදු 75ක් තිස්සේ තිවිච්ච ප්‍රශ්න ටිකක් අපිට දැන් විසඳගෙන යන්න තියෙනවා. ඒකයි මේකට කාලය ගත වෙන්නේ මේ සංශෝධන ටික කරන්න. ඒක කෑ ගැහුවා කියලා මේක කරන්න බෑ. හැබැයි ඉතින් පාතාල නායකයෙක් මැරුණාමත් කෑ ගහන විපක්ෂයක් ඉන්නේ. ඒකනම් අපි කියන්නේ කවුරුවත් මරන්න ඕන වෙලාවට නීති අතර ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා. හැබැයි ඇත්ත කතාව මේ රටේ මේ කණ්ඩායම් තමයි මේ සියල්ල මුදල් විශුද්ධකරණයටද එහෙම නැත්නම් කුඩු ජාවාරමකටද මත් ජාවාරමකටද මිනි මැරුම් වලටද හැම දෙයකටම සම්බන්ධ වෙන කණ්ඩායම. හැබැයි ඒ අය වෙනුවෙන් කිඹුල් කඳුළු හරි මොන කඳුළු හරි හෙළන කණ්ඩායමක් අද අපේ විපක්ෂයේ ඉන්නවා. මන් දන්නේ ඇයි එහෙම මේ සමාජ දූෂිතයන් වෙනුවෙන් පෙනී ඉන්නේ කියන එකක්. එතකොට මේ නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්පත් කරගෙන ඇති දේපළ සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් පුළුල් විග්‍රහයක් නැහැ.
මේක පුළුල් විග්‍රහයක් කරන්නේ. ඒකයි මම කියන්නේ මේ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව ඉතාමත්ම කාලෝචිතයි කියන එක. එතකොට පනතේ 7 එකවගන්තියට ක්‍රියාවිරහිත කිරීමේ කාලය දින 7 ප්‍රමාණවත් වෙන්නේ. දැන් දින 14ක අවශ්‍යතාවය සහ එතනින් එහාට මහාධිකරණයේ හරහා බලය ලබා ගැනීම අවශ්‍යතාවය මතු කරලා තියෙනවා. ඒත් එක්කම මේ 7 එක ප්‍රකාරව දේපල ක්‍රියාවිරහිත කිරීමෙන් පස්සේ 8 දෙකවගන්තිය ප්‍රකාරව එම නියෝගයේ දීර්ඝ කිරීමේ කාල සීමාව වසර 2ක කාලයේ අවම වශයෙන් වසර 3ක්වත් දීර්ඝ කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වීම අවසන් කරගන්න. නමුත් ඒ අවශ්‍යතාවයේ තියෙන විමර්ශන සංකීර්ණ නිසා විමර්ශන අවසන් කරන්න කාලය අවුරුදු 2ක් මදි. මොකද මේකවල තියෙන නෙට්වර්ක් අල්ලගන්න මේවල තියෙන කාගේ කොයි විදියටද තියෙන්නේ කියලා හොයාගන්න මේ තියෙන කාලය ප්‍රමාණවත් මදි. ඒක නිසා මේ සම්බන්ධයෙන් 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනතේ පවතින නෛතික ප්‍රායෝගික ගැටලු හා සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගෙන් අදහස් විමසලා ගැටලු නිරාකරණය කර ගැනීමට සුදුසු බව ශ්‍රී ලංකා පොලිසිය යෝජනා කරලා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් කටයුතු සංවිධානය කරමින් ඉන්නවයි කියන එකත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ යෝජනාව ඉදිරිපත් කරලා මේ සම්බන්ධයෙන් රටේ අවධානයට ලක් කිරීම ඉතාමත්ම කාලෝචිතයි. මොකද මේ මත්ව දුර මේ රටෙන් නැති කරන්න, එහෙම නැත්නම් මේ ජාවාරම නැති කරන්න නම් අනිවාර්යෙන්ම මේ මහා පරිමාණ තැන ඉඳලා මේ කටයුතු ආරම්භ වෙන්න ඕනේ. එතනින් අතර කරන්න ඕනේ. මේ රටට මේ මොකක්වත් එන්න පුළුවන් වෙන්නේ මාර්ග දෙකයි. එක ගුවන්තොට පොලෙන් එන්න ඕනේ, එක නැවතොට පොලෙන් එන්න ඕනේ. එහෙම නැත්නම් වටේ බෝට්ටු වලින් ඇවිල්ලා කොහෙන් හරි එකතු වෙන්න ඕනේ. ඉතින් මේ ටික අපේ රටේ ඉන්නවා බොහොම හොඳ නාවික හමුදාවා. ඒක කියන්නේ මේ පස්පිඩක් ගිලිහී නොදෙන්නට රන් වැටක්සේ තියෙන අපේ රටේ බොහොම ශක්තිමත් නාවික හමුදාවා. නාවික හමුදාව හැමදාමත්ම එතකොට පොලිසිය හැම තැනකදීම මේ අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීම හැම තැනකම සිද්ධ කරනවා. සමහරු චෝදනා කරනවා අර නිලධාරියට මේ නිලධාරියට. හැබැයි සමස්යක් විදියට පොලිසිය මේ සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් මේව රට ඇතුළට එනවනම් ගුවන්තොටුපළ හරහා මේව එනවනම් වරායවල් හරහා එහෙනම් ඉතින් අපේ රටේ කස්ටම් එකක් තියෙනවා. අපේ රටේ ගුවන්තොටුපළේ මේවා ගැන නිෂ්කාශනය කරන ආයතන තියෙනවා. මෙතන ඉඳලම මේ පරීක්ෂණය කරන්න ඕනේ. ඒ වගේම මේ අයගේ දේපල සන්තකකේ දේපල රාජසන්තක කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරොත් මේ අය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වීම වළක්වන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක රජයක් විදියට අපි පිළිගන්නවා කියන එකත්. ඒ වගේම මේ යෝජනාව ඉතාමත්ම හොඳ යෝජනාවක්. මේ ඉදිරියට කරගෙන යා යුතු යෝජනාවක් හැටියටත් මම යෝජනා කරනවා, මේ ස්ථිර කරනවා.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9 තිර රැස් වෙනවා.